नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। अद अपी साकच्चा करनत बलापुरुत्तु अन्ने पंच उपादान स्कंदे रूप धर्मतावे मे कारणाव අද අපි සාකච්ඡා කරන්නට අදහස් කළේ අපි ගත කරන මේ තපස් ජීවිතය තුළ අපට පේන සෑම රූපයක් තුළින්ම තාම කෙලෙස් නිරෝධ කරගෙන නැති තත්ත්වයක් පවතිනවා. දකින හැම රූපයක් තුළින්ම අනන්ත අප්‍රමාණ කෙලෙස් අපි දැන නොදැන නිර්මාණය වෙමින් පවතිනවා. තවම මේ පේන දේවල් තුළ යථාර්ථය දකින්න අපේ සිත ප්‍රඥාවෙන් සම්පූර්ණකම ලබල නැහැ. මෙන්න මේ වගේ අඩුපාඩුකම් දුර්වලකම් නිවැරදි කරගන්න මේ රූපය පිළිබඳව තවත් පියවරකින් අපේ අවබෝධය වැඩි කරගැනීමේ අවශ්‍යතාවය අපට අටගත්තා. අපි දන්නවා මේ රූපය කියලා කියන්නේ මේ ඈත පේන මේ සතරමා භූතයාගේ නිර්මාණ කියලා. සතරමා භූතයාගේ නිර්මාණ බව මේ වෙනකොටත් අපි දන්නේ නැද්ද? මේ වෙනකොටත් එහෙම අවබෝධය අපි තුල පවතින්නේ නැද්ද? එහෙනම් මේ දැනගෙන ඉන්න අවබෝධය තුල අපට කවදාවත් කෙලෙස් නිරෝධ කරන ක්‍රමයක් නිර්මාණය වෙලා නැහැ නේ. කොච්චර මේ රූප දැක්කත් ඒ දකින හැම රූපයක් තුලින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන්නේ නැද්ද? එන හැම දෙයක්ම සතරමා භූතණං එම සතරමා භූතයකින්ම නම් මේ රූප ඇති වෙලා තියෙන්නේ. රාගයක් ඇති වෙන්නේ ඇයි? පසට රාගයක් ඇති වෙන්නේ නැහනේ. පසට ලෝභයක් ඇති වෙන්නේ නැහනේ. පසට වෙන මොකුත් ක්ලේශයක් ඇති වෙන්නේ නැහනේ. හැබැයි ඒ සතරමා භූතයාගේ නාම රූප වලට අනන්ත අප්‍රමාණ මේ ප්‍රශ්න ඇති වෙලා. එනනම් මේ රූපය කොච්චර දැක්කත් තාම නිවැරදිව දැකලා නැහැ. මේ සතරමා භූතය කොච්චර දැක්කත් මේ පඨවිය, මේ ආපය, මේ වායුව, මේ තේජය කියලා අපි මොනතරම් ප්‍රඥාවෙන් දැක්කත් ඒක තාම නිවැරදිව දැකලා නැහැ. ගොඩාක් දුරට මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව අනන්ත අප්‍රමාණ විග්‍රහ තිබුණාට, මොනතරම් දේශකයන් වහන්සේලා දේශනා කර තිබුණාට, මොනතරම් සූත්‍ර සමීකරණ පොත්පත්වල සටහන් කරලා තිබුණාට ප්‍රශ්නයක් තියෙනවා. ඒක මට ප්‍රත්‍යක්ෂ වෙලාද කියන එක. පොතේ ධර්මයක් තිබුණායි කියලා ඒක මගේ වෙන්නේ කොහමද? එක උපාසක මාත්‍යෙක් ඇවිල්ලා ආනවා, අනේ ස්වාමිනී මේ කියන දේ බුදුදහමද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ කියන ධර්මතාවය පොතේ ගොඩාක් ඒවා නැහැ. අඹ කාපු කතාවක් කියනවා, ආලෝකයේ කතාවක් කියනවා, ගාක කොලයක් අඩම් වැටිච්ච කලා කතාවක් කියනවා. මේ වගේ කතන්දර පොතේ නෑනේ. පොතේ තියෙන ඒ වෙන සූත්‍රනේ. මේක සැබෑ බුදුදහමද කියලා එයාට ප්‍රශ්නයක් ඇති වෙලා. ඇයි ප්‍රත්‍යක්ෂ කරන කෙනා එදා ඒ පරිසරයේ තියෙන නාම රූප වලින් නේද ප්‍රත්‍යක්ෂ කරන්නේ? එහෙනම් හැමෝටම පොත ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ. හේතුව ගෞතම බුදුහාඳුරෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට පොතක් තිබුණ නෑනේ. ගිජ්ජකූට පර්වතවල ලක්ෂ ගණන් මාරාතන් වහන්සේලා පසේබුදු වෙලා පිරිනිවන් පානකොට කොයි එතන පොතක් තිබුණද? එහෙනම් මේක ඉතේ ධර්මතාවයක්. අභිධම්ම කියලා කියන්නේ අභ්‍යන්තරයෙන් අවබෝධ වෙන ධර්මය. සූත්‍රය කියලා කියන්නේ අපි මේ නාම රූපවල ඇති වෙන සියලුම කෙලෙස් වලින් නිදාසන උපක්‍රමය. ඒක සූත්‍රය. සමාජයේ ජීවත් වෙනකොට අනිත්‍යයට කරදර හිංසා නොකර අපේ වැඩක් බලාගෙන පිළිවෙලට ජීවත් වෙන එක විනය. එහෙනම් විනය කියලා අලුතෙන් එකක්ම කොහොත් නෑ. අපි සමාජයේ පිළිවෙලට ඉන්න දන්නව නම් තවත් කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ජීවත් වෙන දක්ෂ නම් එයා හොඳට විනය දර කෙනෙක්. සෑම නාම රූප තුලම කෙලෙස් ඇති වෙනවා. මේ කෙලෙස් වලින් නිදාසලා ඉන්න, අවුෙන් නැතුව ඉන්න එයා හොඳ දක්ෂයෙක් නම් එයා හොඳ සූත්‍ර කෙනෙක්. එහෙනම් අපි සූත්‍රාචාර්ය කෙනෙක් වෙන එකත්, විනයාචාර්ය වෙන එකත්, අභිධර්මාචාර්ය වෙන එකත් අපේ ප්‍රඥාවට අනුව තීරණය වෙන එකක්. එහෙනම් අපි අභ්‍යන්තරයෙන් හැම දෙයක්ම දකිනවා නම් මේ අසකන දිවනාසයේ සමසිත මේ නාම රූපත් එක්ක ගනුදෙන කරනකොට ඒ සෑම ගනුදෙනුවක් තුළින්ම අපි මේ ධර්මයේ දකිනවනම් අපේ සිතිවිලි වල තියෙන දෝෂ ඒ අඩුපාඩු දකිනවනම් මොන මොන චෛතසික මොන මොන විදියට අට ගන්නවද කියලා නිවැරදිව ප්‍රඥාවෙන් දැක ගන්නවනම් එයා අභිධර්ම කෙනෙක්. ඇයි එයා අභ්‍යන්තරෙන් දකිනවා ඒක. එයා තුලින්ම එයා ඒක තේරුම් ගන්නවා. එහෙනම් එයා අභිධර්මයේ පුරුදු කරන කෙනෙක්. එහෙනම් ත්‍රිපිටකය කියලා අලුතෙන් එකක් ගේන්න දෙයක් නැහැ. මේ හැමතැනම තියෙන ත්‍රිපිටකය තමයි. තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකවලින් බ්‍රහ්ම ලෝකවලින් ගිහිල්ලා ත්‍රිපිටක පොත් වහන්සේ ගෙනල්ලා ඒවා පරිශීලනය කරලා කටපාඩම් කරලා ඒවා ලෝකෙට දේශනා කළේ නැහැ. ඒක තමන් තුලින් දැක්කා චෛතසික 121ක් වෙන බව. පෘථිවියේ භ්‍රමණ වේගයක් තියෙනවා නම් ඒ පෘථිවියේ භ්‍රමණ වේගයට අනුව ඒ ඇති වෙන තරංගවල ධාරිතාව තමයි මේ චෛතසික ගණන. පෘථිවියේ භ්‍රමණ වේගයට අනුව තමයි ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ. එහෙනම් අපි දන්නවා මේ පෘථිවිය කියලා කියන මේ රවුම මේ වෘත්තයට අංශක කීයක් තියෙනවද කිව්වම 360ක් තියෙනවා. 360 එක වටයක් සම්පූර්ණයෙන්ම කැරකිලා ඉන්න පැය කීයක් යනවද කියලා බලුවම 24ක් යනවා. 360 24 බෙදුවාම 15යි. එක විනාඩියට තප්පර 60යි. උෂ්ම 15ක් ගත්තොත් ආයුෂ 120යි. මෙච්චරයි සමීකරණය. එහෙනම් මේ ලෝකේ සෑම දෙයකටම මේ ස්වභාව ධර්මයතුළම සමීකරණේ තියෙනවා. මේක ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගන්න නැතුව අපි මේවා කටපාඩම් කරලා මේක අභිධර්මය, මේක සූත්‍රය, මේක විනය කියලා එකක් අපි පිළිපදිනවා. පවතින සම්ප්‍රදායට, පවතින ත්‍රිපිටක ධර්මයට විරුද්ධ වෙනවා නෙමෙයි, ඒකට අපි එකඟ වෙනවා. ඒක තථාගත ධර්මයන්. සබෑ ධර්මය කුමක්ද කියලා ඇහුවාම ඒ උපාසක මාත්‍යා කියනවා ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරපු එක තමයි සබෑ ධර්මය කියලා. අපට ප්‍රශ්නයක් ආන්න සිද්ධ වෙනවා. ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරපු එක සබෑ ධර්මය උනේ උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කරපු නිසා. ඒ සිද්ධාත් කුමරු කියන මාබෝසතාණන් වහන්සේක ප්‍රත්‍යක්ෂ කරපු නිසා උන්වහන්සේට ඒක සබෑ ධර්මයක්. උපාසක මාත්‍යාට ඒක සබෑ ධර්මයක් උනේ කොහමද? උපාසක මාත්‍යා ප්‍රත්‍යක්ෂ කළාද? එතකොට යාට තේරුණා මේ ලෝකේ අපි හැමෝටම වැරදිලා තියෙන බව. ඒක මම ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. එහෙනම් ඒක සැබෑ ධර්මයක් වෙන්නේ කොහොමද? එහෙනම් ගෞතම බුදුහාඳුරන්ගේ ධර්මයත් අපට ප්‍රත්‍යක්ෂ වෙලා නැත්නම් ඒකත් සැබෑ ධර්මයක් නෙමෙයි. සැබෑ ධර්මයේ යunu අපි යම් කිසි දයක් වඩලා පුරුදු කරලා නිවීමක් ඇති වුණා නම් ඒ තුලින් අපේ සිත නිවිලා රාහත් බෝධියට පත් වුණා නම් අන්න එදාට ඒ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයයි එයාට සැබෑ ධර්මය. එහෙම නැතුව ඇයිච්ච හැම දෙයක්ම සැබෑ ධර්මයක් නෙමෙයි. පේන හැම දෙයක්ම සැබෑ ධර්මයක් නෙමෙයි. දැනෙන දේවල් හිතන දේවල් සැබෑ ධර්මයක් නෙමෙයි. ඒක එයා තුල පවතින දැනුමක් පමණයි. අනන්ත අප්‍රමාණ සූත්‍ර කටපාඩම් කරලා දේශනා කරන සමහර පින්වතුන්ගේ ජීවිතාරම් බැලුවාම ඒ ජීවිතවලේ தත්ත්වය නෑ නේද? සමහර සතර සතිපට්ඨාන අනන්ත අප්‍රමාණ දේශනා කරනවා, අනිත්‍ය ධර්ම දේශනා කරනවා, හැම දෙයක් තුළින්ම දේශනා කරන උන්වහන්සේලාගේ ජීවිතාරම් බලනකොට ඒ ජීවිතවලට දේශනා කරන ධර්මයටත් අතර ආසයි පොළොවයි වාගේ වෙනසක් නැද්ද? හැම දෙයක්ම ධර්මයෙන් දකිනවා නම් Tamanට වෙන අයාපත් යාපත් හැම එකක්ම ධර්මයෙන් දකින්න එපාය. ලැබෙනකොට ප්‍රශංසා කරන්ටත්, නොලැබෙනකොට අයිමි වෙනකොට නිନ୍ଦා ආපාස කරන්ටත් එයා ධර්මයෙන් දැකලා නැහනේ. එහෙනම් ඒ කියන ධර්මයේ ප්‍රත්‍යක්ෂ එකක් නෙමෙයිනේ. හැම දෙයක්ම අභිධර්මයෙන් දකින්න දක්ෂණං, හැම දෙයක්ම අභිධර්මයෙන් කියන්න දක්ෂණං, සිදුවෙන හැම දෙයක්ම අභිධර්මයෙන් දකින්න එපාය. මොකටද අපි ගැටෙන්නේ අනිත් අයට? මොකටද අපි නිନ୍ଦා අපහාස කරන්නේ, අනිත් අය විවේචනය කරන්නේ? එහෙනම් හැමතැනම අපි මේ දේශනා කරන ධර්මය අපට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ තාම කියන එක ඒ අපේ චර්යාව තුළින් ඒක ඔප්පු වෙනවා. ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ සෑම මාබෝසත්වයෙක්ම ප්‍රත්‍යක්ෂ කරගන්නකොට උන්වහන්සේලා තථාගත කියන ඒ සර්වඥතා ඥාණයට පත් වෙනකොට තමන් තුළින් අවබෝධ වෙන ධර්ම තුනක්. හැම දෙයක්ම සිතිවිලි වල නිර්මාණයේ බවත්, හැම දෙයක්ම දකින්නේ සිත බවත්, හැම ආයතනයක්ම පාලනය කරන්නේ සිත බවත් කියලා උන්වහන්සේලා සිතින් මේක දකිනකොට ප්‍රත්‍යක්ෂ කරනකොට අභිධර්මයේ තමන් තුළින් ප්‍රත්‍යක්ෂ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මා භූතයත් එක්ක මේ අසකන දිව නාසය සමසිත ගනුදෙනු කරනකොට හැම මොහොතෙම කෙලෙසයක් ඇති වෙනවා, පටිගයක් ඇති වෙනවා. ඒ සෑම ස්පර්ශය තුලින්ම කෙලෙසයක් නිර්මාණය නොවන විදියට ජීවත් වෙන්න සම්මාව එයා දන්නවා නම්, ඒක පුරුදු කරනවා නම් එයා සූත්‍ර පිටකයේ තමන් තුලින් දකිනවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා. තමන්ගේ ආයුෂ් කල්පේ ඉවර වෙනකම් කුරා කුඹියකටවත් හිංසා කරන්නේ නැහැ, ගහක කොළයක්වත් කඩන්නේ නැහැ, කිසිම කෙනෙකුට අපහාසයක් නින්දාවක් නොවන විදිහට ජීවත් වෙමේ කියලා ලෝක සත්ත්වයාගේ සිතට කායට දුක් නොදී ජීවත් වීමේ ක්‍රමය ප්‍රත්‍යක්ෂ වෙච්ච දාට එයා විනයාචාර්ය කෙනෙක් වෙනවා. එයා විනය තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මෙච්චරයි ධර්මතාවය. භාග්‍යතුන් වහන්සේට තමන් වහන්සේ තුලින් නම් ත්‍රිපිටකය අවබෝධ වුණේ, මේ ගමන යන හැමෝටම ත්‍රිපිටකය තමන් තුලින් අවබෝධ වෙනවා නේද? ඒ අයට ඒ අයගේ ප්‍රඥාවේ ධාරිතාවට අනුව, ඒ දැනුමේ ධාරිතාවට අනුව තම තමන්ට ඒ ධර්මය අවබෝධ වෙනවා නේද? මෙන්න මේක දකින්නට ඕනේ. එනම් මේ රූප ධර්මතාවය අපි දකින්නට අපිට මේ ධර්මයේ සැබෑ තත්ත්වය තේරෙන්නට ඕනේ. හැමතැනම තියෙන්නේ නාම රූප කියලා අපි දන්නවා. ඒ ත්‍රාගය ඇති වෙන ඒ රූප අපි එකතු කරගන්න නැද්ද? ඒ රූප විනාශ කරන්නේ නැද්ද? ඒ රූප විඳින්න ඒ රූප පිටිපස්සේ යන්නේ නැද්ද? එහෙනම් මේ රූප හැමතැනම නිර්මාණ වෙලා තියෙන බව දැනගෙන සබ්බේ රූපා අනිච්චා කියලා අපි දැනගත්තාට, සංඛාරා අනිච්චා කියලා දැනගත්තාට, හැම රූපයක්ම සංස්කාරයක්ම දුකයි කියලා දැනගත්තාට තාම අපි ලෝභ දේශ මොහත් එක ගනුදෙනු කරනවා. තාම අපට ওই ප්‍රශ්නේ තියෙනවා. හැම දෙයක්ම සතරමා භූත, හැම දෙයක්ම සතරමා භූත කියලා සජ්ජායනා කරන්න ඇති දතේ ඉරිවැටෙනකම්ම. එහෙනම් ඒ තරම් මේක කටින් සජ්ජායනා කරලා කරලා දිවත් ඉරිවැටිලා කටත් ඉරිවැටිලා ඒ තමදේම සතරමා භූත වුණාට කාන්තාව ඉන්නේ කොහමද? බඩමුට්ටු තියෙන්නේ කොහමද? එහෙනම් මිලමුදල් රත්තරන් තියෙන්නේ කොහමද? එහෙනම් එතන සතරමා භූත පෙනිලා නෑ, වෙන එකක් නේ පෙනිලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි මොනතරම් මේවා දැනගෙන සිටියත් ඒක දැනුමට සීමා සහිතයි. තාම ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. අපි තුල පවතින ධර්මතාවයක් බවට පත් වෙලා නැහැ. ඒක අපි තුල පවතින්නේ බාහිරව එකතු කරපු දෙයක් වශයෙන්, తాවකාලික තැන්පතුවක් වශයෙන් පවතින්නේ. මෙන්න මේ දේ තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් සැබෑ රූපය දකින්න කලින් මේ රූපය නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලා අපි දකින්නට ඕනේ. මේ සෑම රූපයක්ම අණුවල එකතුවක් නේද? අණු කෝටියක් විතර එකතුනාම රූපයක් ඇදෙනවා. මෙන්න මේ පොඩ්ඩවත් අපිට අවබෝධ වෙලා නැහැ. ඒ නිසා තමයි මේ ලෝකයේ ගෙවල් දොරවල් ඇත, යානවාන ඇත, මිලමුදල් ඇත, කාන්තාව ඇත, ගස්කොළන් ඇත, වේරවිහාර ඇත කියලා අපි එකක් අල්ලාගෙන ඉන්නේ. මේ ලෝකේ මොකවත් නැත, මොකවත් නැත කියන එක සදාකාලයකටම ඇත. එහෙනම් මොකවත් නැහැ කියන ධර්මතාවය සදාකාලිකව පවතින නිසා මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙනවා. හැම දෙයක්ම නිර්මාණය වුණේ නිර්මාණය වෙන්න ඕන එකක් නිසා නෙමෙයි, මොකවත් නැහැ කියන එක මේ ලෝකේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕන නිසා. මේ පුංචි කාරණාව අපට තේරිලා නැහනේ. එහෙනම් හැම තැනම අණුවල එකතුවක් නම් මේ තියෙන්නේ, අණු ටික වෙන් කළා මේක වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් එදා තරුණ කට්ටිය අද වයසක කට්ටිය වෙලා තියෙන්නේ අණුවල විපර්යාසයක් නෙමෙයිද? අලුත් භාණ්ඩ අද පරණ භාණ්ඩ වෙලා තියෙන්නේ අණුවල විපර්යාසයක් නෙමෙයිද? වෙනස් වීමක් නෙමෙයිද? මෙච්චර දේවල් දන්න අපිට මේ පොඩි දේවල් තේරිලා නැහනේ. එනම මේ ලෝකයේ අණු එකතු වෙනකොට ඒ එකතු වෙන ධාරිතාවට අනුව රූප හැදෙනවා. මේකට හොඳම උපමාවක් තියෙනවා. අපි දන්නවා සෑම රටවල්වලම විශේෂ උත්සව අවස්ථා තියෙනවා. ඒ උත්සව අවස්ථාවලදී විශාල පිරිසක් ඇවිල්ලා එක එක ඒවා රඟ දක්වනවා. විශාල පිට්ටනියකට 20000ක් විතර මිනිස්සු එකතු කරලා නිල් පාට ඇඳුම් අඳපු කට්ටිය 2000යි, කොළ පාට ඇඳුම් කට්ටිය 5000යි, කා පාට ඇඳ කට්ටිය තව 5000යි කියලා වර්ණ කීපයකට ඒ 20000ම හන්දලා සීනුවක් නාද කරනවා. මිනිස්සු අර පැත්තට දුවනවා, මේ පැත්තට දුවනවා, පෙරලගෙන දුවනවා. එහෙම දුවලා 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 මිනිස්සු ඔක්කොම එක්තැන් වෙලා ඉටගත්තාම ලස්සන මොනරේ පේනවා. දැන් මේ මොනරා ඇත්තටම ඉන්න කෙනෙක්ද? නෑ, මෙතන ඉන්න මිනිස්සු 20000. ඒක අපි දන්නවා. හැබැයි ඒ ලස්සන මොනරා දැන් අපිට පේන්නේ නැද්ද? නැති මොනරේ ලස්සනයි කියලා අපි වර්ණනා කරන්නේ නැද්ද? බලන්නකො පියාටු ඊටන් ලස්සනට ඇදිලා නේද? හොටනන් ටිකක් දීගයි වාගේ කියලා අර නැති මොනරාගේ ಗುಣකතන කරනවනේ. එනා මේ විදියට නැවත සීනුව ගැව්වාම අර මිනිස්සු අරයට දිව්වා, මේ මිනිස්සු මේට දිව්වා. මේ අතරින් පතරින් දුවලා දුවලා ආයිට ගත්තාම ඒ රටේ ජාතික කොඩි ඇදිලා මිනිස්සු ඔක්කොම සාදු කියන බලන්නකො ලස්සනට ජාතික කොඩි හැදුවා. ඇත්තටම අපි දන්නේ නැද්ද මෙතන ඉන්නේ මිනිස්සු 20000 කියන එක? නැවත සීනුව ගැව්වාම ඒ මිනිස්සු ඒට දිව්වා මේට දිව්වා. ලස්සන වනාන්තරයක් ඇදෙනවා, දිහැලි තියෙනවා. මිනිස්සු කන බලන්න අර වතුර ගලන ලස්සන. ඇයි අර සුදු පාට ඇඳපු කට්ටිය තමයි අර වතුර වාගේ ඉන්නේ. කොළ පාට ඇඳපු කට්ටිය තමයි ගස් වාගේ ඇදිලා ඉන්නේ. කා පාට ඇදිච්ච කට්ටිය තමයි ඉරට එකතු වෙලා ඉන්නේ. දැන් බලන්න අර පාට ටිකේ මිනිස්සු ටික ලස්සන වනාන්තර රූපයක් වෙලා මිනිස්සු ඒවා පින්තූර ගන්නවා, ඒවා රාමු කරලා එල්ලා ගන්නවා. උදේ අවස දැකලා සන්තෝෂත් එනවා. ඇත්තටම එතන ඉන්නේ මිනිස්සු 20000ක්. මේ යථාර්ථය අපි දකින්නේ. අපි මොනතරම් මේක දැක්කත්, මොනතරම් අපි මේවා දැනගෙන හිටියත්, මේවා අපේ දැනුමක් වශයෙන් පවතින තාක්කල් ඒ රූපෝලින් අටගන්න ලෝභ දේශ මොහ රාග වෛර නැති කරන්න බෑ. එන්න එන්න මේක වැඩි වෙනවා. එක තරුණ පින්වතෙක් හිටියා. එයාගේ ගෙදර කට්ටිය මනමාලි බලනවා බලනවා. ඒ මිනිසයා එක්කෙනෙකුටවත් කැමති නෑ. මොකද්ද කියලා කිව්වම රාගේ නැත්තටම නැති වෙලා බුදුන් සරණ යන්න ඕනේ කියලා ඒ පින්වතා කියනවා. ඒ දෙමව්පියෝ බලලා 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 විඩාවටපත් වෙලා ඇවිල්ලා කතා කළා, "අනේ ස්වාමීන් වහන්ස, අපිට ඉන්නේ එකම එක දරුවයි, පරම්පරාව ගෙනියන්නට ඕනේ. ඒ දරුවා පැවිදි වෙන්න ඕනේ කියලා කියනවා. මේක විසඳලා දෙන්න, ගෙවල්වල ඉඳලා ත්‍රාත්තෙන්න පුළුවන්නේ, මාර්ගය යන්න පුළුවන්නේ, ගුණදාම් වඩන්න පුළුවන්නේ, මේක තේරුම් කරලා දෙන්න" කිව්වාම ඒ දරුවාගේ ඒ ජීවිතය දිහා බලනකොට එයා පැවිදි ජීවිතයට සුදුසු කෙනෙක් නෙමෙයි. එයාට කලකිරීමක් පියනවා. ඒක කෙලෙස් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. එයාට අවශ්‍ය දේ ලැබිච්ච නැති නිසා ඇතිවෙච්ච කලකිරීමක්. එහෙනම් සසුන්ගත වුණාත් අවශ්‍ය දේ අම්බුණොත් එයාගේ මානකම අහිමි වෙනවා. එතකොට අපට කියන්න සිද්ධ වුණා, ඒ පියාණන්ටයි මෑණියන්ටයි ඒ බලපු ගෑණු ළමයිගේ පින්තූර ටික පොඩ්ඩක් ගේන්න බලන්න ඕනේ කියලා. ඒ ඇටගානක් තිබුණා පින්තූර හැම එකක්ම බලනකොට කාරණාව තේරුණා. ඒ සෑම ගෑනු ළමයෙක්ම කළුයි, තලොල්ලුයි, කිසිම කෙනෙක් සුදු නැහැ. එතකොට තමයි ප්‍රශ්නේ තේරුනේ. එයා කැමති වෙනවා ඇත්තේ සමහර විට සුදු කෙනෙකුට. එනා හොඳටම අර සෝංගේවල් වලට උණු ගැව්වා වාගේ සුදු කෙනෙක් බලන්න සමහර විට වෙනස් වෙන්න පුළුවන් කියලා. සති දෙකක් නැවිල්ල කියන අනේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩේ හරි. ඒ ළමයා දැක්ක ගමන් මේ මිනිහා එතනින් එන්නෙම නැහනේ. මොකද්ද උනේ කියලා ඇහුවාම ඒ ළමයා දෙන කොකිස් ටිකක් කනවා, ඒ ළමයා දෙන කිරිබත් ටිකක් කනවා, ඒ ළමයා මොනවා දුන්නත් එපා කියන්නේ කිලෝ පිටින් කාලා දානවා. තේ ටික බොනවා. අපි හැමෝටම බී ගන්න බෑ, සීනි නෑ. හැබැයි මේ මිනිස්යාගේ මූණේ කිසිම වෙනසක් නෑනේ. තව දුන්නාම ඒ ටිකක් බොනවා. ඕපපින්ගන් හොදලා දුන්නාම ඒ ටිකක් බොනවා. අපට හිතා ගන්න බෑ මේ අපේ දරුවද මේ මිනිහයාට මොනාරි ප්‍රශ්නයක් වුණාද කියලා අපට සැකයි. එතකොටයි අපට තේරුනේ මෙයා බලාපොරොත්තු වෙච්ච දේ හම්බෙලා නැහැ. දැනුයි අපි තේරුම් ගත්තේ මෙයා බලාපොරොත්තු වෙලා තින්නේ මෙන්න මේ වගේ කාරණාවකට කියලා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ රූපවල් පිළිබඳ අපට අවබෝධය තිබුණට, සතරමා භූත කියලා තේරුම් අරගෙන තිබුණට, ඒ රූපය අපට කැමති විදියට ආවම දැන් අපි වෙනස් වෙන්නේ නැද්ද? රුපියල් 1500ක ෆෝන් එකක් දුන්නාම හාන්දුරමක් කියන අනේ මේවා කුණු ගොඩවල්, මේවා පාවිච්චි කරාම නිකන් ප්‍රශ්න ඇති වෙනවා, දායකයොත් එක්ක ගැටලු ඇති වෙනවා, නිකන් මිනිසුත් එක්ක ආයි සම්බන්ධ වෙලා උරතල් වෙලා නැවත සසරට යනවායි කියලා දොස් කියනවා. එයාට අලුත්ම වර්ගයේ අර ඇපල් කියලා මොකද්ද එකක් තියෙන, එහෙම එකක් දුන්නාම 150,000ද දෙන්න කලින් අත් දෙකෙන් ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එයාට අර වටිනාකම නේද? එන එදා සතරමා භූතනම් ප්ලාස්ටික් කැලනම් මේකත් ප්ලාස්ටික් කැලක් වශයෙන් දකින්නපාය. එන වටිනාකම ඉදිරියේ අර රූපය අහිමි වෙනවා. සතරමා භූත වශයෙන් දකින දැනුම අතුරුදාන් වෙනවා. මෙන්න මේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. සමහර අයට ගිහිල්ලා කාන්තාවක් පෙන්නනව අවුරුදු 80ක් විතර වයසයි. කොහමද මේ කාන්තාව ලස්සනයි නේද? මෙයත් එක්ක දී ගියන්න කැමතිද? අනේ හාමුදුරනේ මොකද්ද මේ කතා කරන්නේ? මේ වයසක මිනිසයා මෙයාව දැක්කම සසරත් එක්ක කලකිරෙනවා කියලා. හැබැයි පාරක දකින්නකොට සමහර වෙලාවට එයා බස් හෝල්ට් එකේ ඉන්නවා. බස් එකේනකම් බස් ගණනාවක් යනවා. හැබැයි අර ගෑනු ළමයා යන බස් එකේනකම් මෙයා යන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නය? අර වයසක භාවය මෙයාට නැහැ. අර වැරහෙලි වැච්ච භාවය මෙයාට නෑ. අර උදකලා වෙච්ච අර මානසිකත්වයේ දැන් නෑ. දැන් මෙයාව දැක්කාම අර ලස්සනට පේනවා තාරුණ්‍යයි. දැන් මේ නිසා අර රූපය වෙන විදියට පේනවා. එහෙනම් වර්ණයට අනුව මේ රූපයේ වටිනාකම වෙනස් වෙනවා. වර්ණයට අනුව ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා. මේක සෑම කෙනෙක්ම නිවන් දකින්නට ඕනේ නම් මේ රූප ධර්මතාවය තුළ මේක දකින්නට ඕනේ. හැම දෙයක්ම සතරමා භූත වලින් ඇතිවෙච්ච දෙයක් කියලා අපි දන්නවා. මේ ලෝකේ තියෙන්නේ නාම රූප කියලාත් අපි දන්නවා. හැම දෙයක්ම දැනගෙන හිටියත් වර්ණයට අනුව ඒ අවබෝධය වෙනස් වෙනවා නම් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එයා තුල තියෙන්නේ තාම හාගත් එකක්, කියෝපු එකක්, දැනගත් එකක් තියෙන්නේ. එහෙනම් ඒ දැනුම ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අද අනන්ත අප්‍රමාණ අපේ තපස් ජීවිතවල අවුල් වෙලා තියෙන්නේ මේ රූපේ රූපය වශයෙන් අපි දැක්කට ඒ වර්ණයට අනුව රූපේ වෙනස් වෙන නිසා නේද? වර්ණයට අනුව අපි මුලා වෙන නිසා නේද? වර්ණයට අනුව ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන නිසා නේද? මේ දුර්වලකම නිවැරදි කරගන්නට ඕනේ. අපි මේ සංසාරේ අනන්ත අප්‍රමාණ ඉපදිලා ජීවත් වෙලා මේ වෙනකොටත් මේ අඩුව අපි හදලා නැහැ. සමහර සුදු රටේ ඉපදිච්ච කට්ටිය කළු කට්ටිය සරණ යනවා. කළු රටේ ඉපදිච්ච කට්ටිය සුදු කට්ටියක සරණ යනවා. දුප්පත් කට්ටිය හැමෝම පොසත් කට්ටිය සරණ යනවා. පොසත් කට්ටිය හැමෝම දුප්පත් කට්ටිය සරණ යනවා. ඇයි? පොසත් කට්ටියක හැමෝම දන්නවා දවසකට වෙයිදම් මෙච්චර තියෙනවා. මේ ජීවත් වෙන සුඛෝභෝගී ජීවිතය තුළ මාන්නය වැඩි, හිතුවක්කාරකම වැඩි. රෑ තිස්සේ ක්ලබ් ගාන ඇවිදිනවා. දවස ගාන ඒ ගත කරන ජීවිතයට අනුව අනේ මේ මිනිස්සු ගැලපෙන්නේ නැහැ පෞල් ජීවිතයට. මේ මිනිසුත් එක නිදාසෙ නිවාඩු වෙන්න බෑ. ඇයි? කඩවල් වලින් කාලා පාරවල් ගානේ තානායන් ගානේ බුදියන්නේ. මේ මිනිස්සු ගැලපෙන්නේ නැහැ කියලා පොසත් මිනිස්සු කැමති අර පිළිවෙලට උයාගෙන කාලා වැඩක් බලාගෙන ගෙවල් වල ඉන්න දුප්පත් මිනිසුන්ට. දුප්පත් මිනිසුන්ට තමන්ගේ පංචකාම පිනවන්න වත්කම් මදි නිසා ඒ හැමෝම කැමති පොසත් ගෙදරකට ගිහින් දීගෙ ගිහිල්ලා බින්න බෑලා ඉන්න. දැන් මේක තමයි අපිට තියෙන රූපය පිළිබඳ අවබෝධය. මේ වගේ අනාරි අසත්පුරුස අවබෝධයක් එක්ක අපි කොහොමද සෝවන් වෙන්නේ? මේ හැම දෙයක්ම සම්මාදිට්ඨියෙන් දකින්න ඕනේ, සම්මාදිට්ඨියෙන් දකින්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ 84,000 කාලස්කල්ප ඉවර වෙනකම්ම දේශනා කළා. අපි දැකලා තියෙන සම්මාදිට්ඨිය මොකද්ද? දුප්පත් නම් අපි පොසත් කට්ටියට සරණ යන්න දකින්න එකයි. අපි පොසත් නම් බොහොම ගුණයාපත් වෙච්ච දුප්පත් කෙනෙක්ගේ සරණ යන එකයි. අපි කළු නම් සුදු කෙනෙක්ගේ පිටිපස්සෙන් යන එකයි. අපි සුදු නම් කළු කෙනෙක්ගේ පිටිපස්සෙන් යන එකයි. මේ මිත්‍යාදිට්ඨිය දකින්න අපිට කවදාවත් සෝවන් වෙන්න තියා මේ සංසාරේ සැපෙන් විවේකයෙන් ඉඳවත් හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ලෝකේදී ආ දකින්නකොට මේ රූප ධර්මතාවය තුළ මොනතරම් මුලාවටපත් වෙලා තියෙනවද? අපේ දුර්වලකම් අනන්තයි, අප්‍රමාණයි. එහෙනම් අපි මේ දකින්නම රූපයක් තුළින්ම මේ ප්‍රශ්නය තියෙනවා. අපි මේක දැක්කාම කියන මේ සතරමා භූතවල නිර්මාණයන්, මේ සතරමා භූතවලින් ඇතිවෙච්ච දේවල් වලට මේ නාම රූප වලට අහුවෙන්න එපා කියලා අපිම දේශනා කරලා සේනාසනේ විහාරාධිපතිකමට අපි පොරබදින්නේ නැද්ද? ඒ සේනාසනේ ලක්ෂණම කුටි අපි අයිති කරගන්නේ නැද්ද? ප්‍රත්‍ය තියෙන ගබඩාවට ඉබ්බෝදාගෙන ඒකේ යතුරු කැරල්ල පරිස්සම් කරන්නේ නැද්ද? කොයි එයා සතරමා භූත වශයෙන් දැක්කනම් අර පර්වත ගල් වගේ මේවා තෙලියෙන් තියන්න එපාය. මිනිස්සු ඇවිල්ලා සබන් ටික හොරකම් කරන්න හදනවා. මේ මිනිස්සයා සතරමා භූතනං, සබනු සතරමා භූතනං. ඒක කාගේ ළඟ තිබුණාමත් මොකද? එදා කඩේ තිබුණා, අපි ඒකට උද්ඝෝෂණය කරේ නැහැ. අද සේනාසනේ තිනා ඒත් උද්ඝෝෂණය කරේ නැහැ. දැන් මේ මිනිස්සයාගේ යටතේ තිබුණාම ඒකට මොකටද උද්ඝෝෂණය කරන්නේ? එහෙනම් ඒක සතරමා භූත නෙමෙයි, මගේ අයිතිය යටතේ තියෙන මාගේ සම්පත්, මගේ වස්තුව, මගේ ධනය කියන වෙනම රූපයක් අදාගෙන නේද? එහෙනම් වටිනාකම් තියෙනකොට මේ සතරමා භූතය අතුරුදාන් වෙනවා. වටිනාකම් තියෙනකොට මේ නාම රූප ධර්මතාවය අතුරුදාන් වෙනවා. එතන ඉස්මතු වෙන්නේ කෙලෙස් ධර්මයක් පමණයි. මෙන්න මේ දුර්වලකම නිවැරදි කරගන්නට ඕනේ. අපේ ජීවිතවල අපි මේ රූපය කොච්චර ස්පර්ශ කරලා තිබුණත් රූපය මොනතරම් තේරුම් අරගෙන තිබුණත් තාම සැබෑ රූපය අපි දැකලත් නැහැ සැබෑ රූපයේ තේරුම් අරගෙනත් නැහැ හේතුව තාම ප්‍රත්‍යක්ෂ දැනුමක් අපි තුල නැහැ අපි තුල තියෙන්නේ එක එකනාගෙන් ආගත්ත දේවල් එක එක පොත්පත් වලින් බලලා තේරුම් ගත්ත ටිකක් එනම මේ රූපයට අනුව තවත් ප්‍රශ්නයක් තියෙනවා කෙනෙකුට ගිලම්පස එකක් අදලා දෙන දැක්කාම තරහා ඌලගෙන ඉන්න බෑ ඇයි ඒක එයාට කැමති විදියට නෑ කාට හරියට දාලා නෑ ඒකේ වර්ණය එයා කැමති නෑ එයා දැක්කාම කින කිසිම පිළිවෙලක් නෑනේ තේ එකක් අදනකොට කාට හොඳට තියෙන්නපාය වර්ණය ප්‍රියමනාප තියෙන්නපාය කියලා කියනවා හැබැයි ඒ තේ එක රසයි කියලා එයා දන්නේ නෑ හැබැයි ඒ තේ එක අකමැත්තෙන් අරන් උගුරක් බොනකොට හිතෙනවා නියමයිනේ කාට නැති වුණාද මේ තේ එක කලින් කවදාවත් බීලා නෑනේ ඇයි ඒකට රසායනික දේවල් එකතු කරපු නිසා ඒ රසයට වාව ගන්න බෑ ඒක බීලා ඉවරලා කියන තවත් ඒ ටිකක් එම දෙන්න පුළුවන් දිතුරු ටිකක් තියනවාද කියලා අහනවා ඇයි ඒ රස නිසා අර රූපය වෙනස් වුණා ඒ රස නිසා එයා දැකපු සතර මහා භූතයා වෙනස් වුණා එහෙනම් වර්ණය නිසා මේ රූප ධර්මතාවය වෙනස් වෙනවා රස දැනෙනකොට ඒ ධර්මතාවය වෙනස් වෙනවා සමහර ව්‍යංජන අපට පූජා කරනකොට ඒ ව්‍යංජන දැක්ක ගම වමනෙන්න වාගේ නැද්ද සමහර පරිප්පු ව්‍යංජන ද තියෙනවා දැක්කාම අපට මතක් වෙන්නේම අසුචි ගොඩක් වාගේ ඇයි ඒක දැක්ක ගම අප්‍රියාවේ බෑ මේක මොකද්ද මේ විදිහට ඇදලා තියෙන ටිකක් පිළිවෙලට මිරිස් දාලා ටිකක් වර්ණය වෙනස් කරන්න දෙපාද කාම කාපාටයි මේක කනකොටත් වමනේ වාගේ හැබැයි එක බත් කට කනකොට එයා කිසිම ව්‍යංජනයකට කැමති නෑ අර පරිප්පු ව්‍යංජනයේ තරම් ඇයි ඒ තරම් අර රසයට එයාට දැන් අර රූපය වෙනස් වෙලා එයා අනිත් ව්‍යංජන ඔක්කොම ඇඟිලි වලින් අයින් කරලා පරිප්පුත් එක්කම සම්පූර්ණ දානේ වළඳනවා එහෙනම් රස දකිනකොට රස දැනෙනකොට අපේ රූපය පිළිබඳ අවබෝධය වෙනස් වෙනවා නම් වර්ණය දකිනකොට රූපය පිළිබඳ අවබෝධය වෙනස් වෙනවා නම් අපිට රූපය මොකවත් අවබෝධ වෙලා නැහැ ඒ අවබෝධ වෙලා නැහැ කියනකොට අපට අවබෝධ වෙලා නැහැ ඒ තරම් අපි අනුවණ කමින් අසත්පුරුෂය වාගේ උම්මත්තකය වාගේ ජීවත් වෙලා තියෙන්නේ එහෙනම් එදා ඒ හැම කාන්තාවටම අකමැති වෙච්ච කෙනා පොත්ත සුදුවට තිබුණ ගමන්ම එයා කැමති වුණා කියලා කියන්නේ එයා මොනතරම් දුර්වල චරිතයක්ද එහෙනම් වර්ණය දකිනකොට එයා තුල තිබිච්ච අවබෝධයට මොකද්ද උනේ නාම රූප ධර්මතාවයට මොකද්ද උනේ සතර මහා භූතයන්ගෙන් ඇති වෙච්ච දෙයකින් අවබෝධයට මොකද්ද උනේ ඇයි ඒ කාන්තාවත් වයසට යන්නේ නැද්ද එයාත් අම්මා කෙනෙක් වෙන්නේ නැද්ද ඒ අම්මගේ දරුව කසාද බැන්දාම කිරියම්ම වෙන්නේ නැද්ද එයාගේ සම රැලි වැටේ නැද්ද කොඳු වෙන්නේ නැද්ද දාඩිය මල මූත්‍රා ගද වලින් එයාගේ කයත් පිරියෙන්නේ නැද්ද එහෙනම් මේ ධර්මතාවය එදා දැක්කේ නෑ නේද එහෙනම් අපි කොච්චර මේ රූපේ ස්පර්ශ කළාට රූපයක ජීවත් වුණාට රූපයත් එක්ක ගනුදෙනු කළාට තාම නිවැරදි රූපේ දැකලා නැහැ. ඒ නිවැරදි රූපේ පිළිබඳ අපට අවබෝධය ඇති වෙලා නැහැ. එහෙනම් මේක දැන්වත් වඩලා ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. මොකද්ද මේ රූපය? ඒ රූපය තුළින් ඇති වෙන ධර්මතාවය කුමක්ද? ආයතන හය මේ රූපයක ගනුදෙනු කරන්නේ කොහමද? මොන විදියට ගනුදෙනු කෙරුවොත්ද මගේ ඉදීම නැති වෙන්නේ, නතර වෙන්නේ? මොන විදිය ගනුදෙනු දෙනවා තිබුණොත්ද මම නැවත ඉපදෙන්නේ මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අපි දැනගන්න එපාය එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ රූපය පිළිබඳ වැරදි වැටහීම් තියෙනවා ප්‍රත්‍යක්ෂ අවබෝධය නැති නිසා අනන්ත අප්‍රමාණ මේ වෙනකොටත් අපි අනාර්ය මාර්ගයේ යනවා වෙන්නට පුළුවන් එනම මේ සෑම රූපයක් තුළින්ම වටිනාකමක් තිබිලා ඒ සෑම වටිනාකමක් තුළින්ම ස්පර්ශයක් තිබිලා ඒවට අනුව රසකුත් තිබුණාම අපි කවදාවත් ඒම රූප තියෙන බව පිළිගන්නේ නැහැ. ඒකේ අයිතිකාරයා මම කියන එකයි පිළිගන්නේ. ඒ කාලේ ඉඳලා මේ ලෝකේ ඇතිවෙච්ච සෑම බුද්ධ ශාසනයක් තුළම ඇතිවෙච්ච නටඹුන්වල වටිනාකම කොච්චරද කියලා කිව්වනම් ඒ මුදල ඒ ධනය මේ මාපොළවේ තියන්න බෑ. මාපොළව කුඩු වෙලා මේක අණුවලට විසිරලා යනවා ඒ තරම් විශාල බර ප්‍රමාණයක් ඒ ධනය හදපු ගොඩනැගිලි වල නටඹුන් වල ප්‍රමාණය ගණනකින් කියන්න බෑ එකක් දාලා බිංදු දාන්න ගත්තාම පොළවේ අනිත් පැත්තෙන් කැරකිලා එනවා ඒ තරම් නටඹුන් නැදිලා හැබැයි අද මේ බුද්ධ ශාසනයේ නටඹුන් තියෙන්නේ සීමා සහිත නේද එහෙනම් ඒ ගොඩ නැගිලි මේ ලෝකේ කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. මේ සෑම ගෙයක් දොරක්ම විනාශ වෙලා යනවා. මිනිස්සු ඉපදිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණයට පත් වෙනවා. මේ ධර්මතාවයේ තාම අපි ප්‍රඥාවෙන් දැකලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වුණා නම් එයා කාන්තාව සරණ යන්නේ නැහැ. ගෙවල් සරණ යන්නේ නැහැ. යාන වාන කින මේ යකඩ කුට්ටි සරණ යන්නේ නැහැ. රස්සාවේ සරණ යන්නේ නැහැ. නිලතල බලතල ඒ පඩි වැඩි කිරීම පිළිබඳව සරණ යන්නේ නැහැ. එහෙනම් මෙයා තාම නිවැරදි දේ දැකලා නැහැ. වැරදි දේවල් සත්‍යයි ලෙස උපාදානය කරගෙන ජීවත් වෙන රටාවක් තිබිලා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා. රූපය පිළිබඳ වැරදි වැටහීම් තියෙනවා. දැන් අපි මේවා නිවැරදි කරගන්නට ඕනේ. මේ නිවැරදි අවබෝධය දැන්වත් අපි අදා ගන්න නැත්නම් අපි තුල ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත් කර ගන්න නැත්නම් මේ රූපයෙන් කවදාවත් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. හේතුව මම හැදිලා තියන්නේ තේ රූපෙමයි, මටත් ඒ නාමයක්මයි ලැබිලා තියෙන්නේ. එහෙනම් තමන්ගේ රූපයට තමන් බැඳෙන්නේ නැතුව ඉන්න මානසිකත්වයේ ආපු දවසක එයා සම්මාවටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. අද මිනිස්සු හැම තැනම ඇවිද මිනිස්සු ලස්සන වෙන්න වෙසෙන්නේ තමන්ගේ රූපයට තමන් බැඳිලා නේද? මොකටද මිනිස්සු තමන්ගේ රූපේ නඩත්තු කරන්න මේ තරම් රූපලාවන්‍ය කටයුතු කරන්නේ? එහෙනම් තමන්ගේ රූපයට තමන් බැඳිලා, ඒ වටිනාකමට බැඳිලා, ඒ රූපය නිසා තමන්ට යම්කිසි රසයක් තියෙනවා. අපගේ කය ලැබුණේ අපේ කර්මයට අනුව, අපගේ ආයුෂය ලැබුණේ අපේ කර්මයට අනුව, අපේ ඉපදිච්ච රටේ පුරවැසිභාවය ලැබුණේ අපේ කර්මයට අනුව. මේ පුංචි දේවල් අපට තේරිලා නැහනේ. එහෙනම් මට කැමති රූපය, මට කැමති වර්ණය, මට කැමති ආයුෂය, ඒක මගේ කර්මය කැමති වෙලා තීරණය කළා. මම එකඟ නැහැ ඒක පිළිගන්න. මම තලෙළු වෙලා ඉපදුනා නෙමෙයි, මම කළු වෙලා ඉපදුනා නෙමෙයි, මම සුදු වෙලා ඉපදුනා නෙමෙයි. ඒ වර්ණය ලැබෙන්න මට කර්මයක් තිබුණා. එහෙනම් මේ වර්ණයේ අයිතිකාරයා මම නෙමෙයි, මගේ කර්මය. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය අපට තාම ඇවිල්ලා නැහනේ. එහෙනම් මේ ලෝකේ සෑම තැනම අපි වෙසෙන්නේ, මාන්සි වෙන්නේ, අපිට කර්මයට අනුව ලැබිච්ච දේවල් වලට අපි එකඟ නැහැ. කර්මයට අනුව කෙස් සුදු වෙනවා, ඒක ඩයි කරලා කළු කරගන්නවා. කර්මයට අනුව දත් වැටෙනවා, ඒකට බොරු දතා කමුණ ගන්නවා. කර්මයට අනුව ඇස් දුර්වල වෙනවා, ඒකට කාචයක් දාලා ඒක නැවත හදා ගන්නවා. කර්මයට අනුව රැලි වැටෙනවා, රටේ නැති කිරින් ජාති ගාලා ඒ රැලි ටික හැදර ගන්නවා. කර්මයට අනුව කළු වෙනවා, රටේ නැති කිරින් ජාති ගාලා එන්න තිදලා එක සුදු කරගන්නවා. එන අපේ කර්මයටවත් අපි එකඟ නැහැ. ඒ තරම්වත් අපි අවබෝධයට පත් වෙලා නැහැ. මේ සංසාරේ අපි මොකවත් වඩලා නැහැ. කර්මඵල විශ්වාසය ඇතිනම් අපිට ලැබිලා තියෙන හැම දෙයක්ම කර්මයට අනුව නම් සාදු කියලා ලැබිච්ච දෙයට එකඟ වෙන්න එපාය. සන්තෝෂයෙන් පිළිගන්න එපාය. කාලේ දීපේ දේශේ කුලේ මව තීරණය වෙන්නේ අපේ කර්මෙන් නම්. මම ඉපදිච්ච රට, මගේ පුරවැසි භාගය, මට සුදුසුම කර්මයට අනුව ලැබිච්ච දේ නේද? එහෙනම් විදේශගත වෙලා ඒක කෙනෙක් එක විවාහ වෙලා බින්න බෑලා එතන මම පුරවැසි භාවයක් අදනවා. එහෙම නැත්නම් පිටරට ගිහිල්ලා ආයතනයක් අදාගෙන ඒ ආයතනයේ ඒ අයිතිකාරකම නිසා එතන පුරවැසි භාවය හදාගන්නවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රමවලින් මම විදේශගත වෙලා ජීවත් වෙන පරිසරය අදාගන්නවායි කියලා කියන්නේ. එයාට උත්පත්තියෙන් ලැබිච්ච පුරවැසි භාවයට එයා එකඟ නැහැ. තාම කම්මපලගෙන එයා විශ්වාස කරන්නේ නැහැ. එයා තාම විශ්වාස කරන්නේ ලෝකේ නාම රූප ඇත. ඒ හැම තැනම පංචභූත වලින් පංචකාම ඇත. ඒවා පිනෙව්වාම දිව්‍ය ලෝක සැප සම්පත් මට ඇත කියලා දෘෂ්ටියක ඉන්නවා. කාලයක් යනකොට මුදල් පස්සේ ගිහිල්ලා මුදල් අම්බ කරලා මුදල් තමන්ගේ උසට වඩා ගොඩ ගැව්වට පස්සේ දැන් කන්න දෙයක්වත් නැහැ, බොන්න දෙයක්වත් නැහැ. රටේ තියෙන සෑම ලෙඩ රෝගයක්ම තමන්ට තියෙනවා. දැන් මේ මුදල් ටික ජීවිත කාලෙම වියදම් කරන්න තමන්ට ක්‍රමයක් නැහැ. අදනවා කොනක ඉඳලා වේර විහාරවල නටමුන් ටික හදලා මාන්සියලා නිකම්ම වයසට ගිහිල්ලා අර ඇදුවා මේක පූජා කළා කියලා අනන්ත අප්‍රමාණ දේවල් වලට බැඳිලා ඒවට ඇලිලා ඒවට පිම්පොත් අදාගෙන දුෂ්ටිගත වෙලා මිය පරලොව යනවා. එහෙනම් අපේ ජීවිතවල අපට ලද දෙයින් සන්තෝෂ වෙන මානසිකත්වයේ තිබුණේ නැහැ. ලද දෙයින් සෑහීමටපත් වෙන අවබෝධයේ තිබුණේ නැහැ. එහෙනම් අනවශ්‍ය විදිහට කෑදරකමෙන්, ලෝභකමෙන් සීමාවට වඩා අම්බ කරගෙන ඒවා අත්තරින්ද බැරුව කුසල්පින් වැඩිපුර ලැබෙන තැන් වලට ආයෝජනය කරලා නැති ලෝභ හදාගත්තේ නැද්ද? නැති බැඳීම් හදාගත්තේ නැද්ද? අත්තරින්න බැරුව අන්තිම මොහොතේ හැඳේ මල මුත්‍රා පිටත් කරගෙන අපි දත්මිටි කාගෙන දුක් විඳලා විරූප වෙලා අපි මිය පරලව ගියේ නැද්ද? එහෙනම් මේ දුර්වලකම් අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. මේ රූපවල තියෙන යථාර්ථය දකින්නට ඕනේ. අපි කාන්තාවක් දැක්කාන්, ගෙයක් දොරක් දැක්කාන්, මිල මුදල් දැක්කාන්, මොනම දේ දැක්කත් ඒක රූපයක් වශයෙන් පමණක් දකින්නට ඕනේ. ඒක වර්ණයකින්, ගන්ධයකින්, රසයකින්, ඕජාවකින් දකින්න ගියාම අර රූපය අමතක වෙනවා. අපගේ දැනුම සම්පූර්ණ කෙලෙසයක් බවට පත් වෙනවා. එනා මෙච්චර කාලයක් අපි රූපේ හරියට ප්‍රත්‍යක්ෂ නොකළා වෙන්න පුළුවන්. මේ රූපේ නිසා අනන්ත අප්‍රමාණ කෙලෙස් නිර්මාණය කළා වෙන්නට පුළුවන්. හදින්දලා අපි නිවැරදි දේ දකින්නට ඕනේ. හදින්දලා සම්මාවේ මේ රූපේ දකින්නට ඕනේ. වර්ණය දකින්න එපා, රූපේ පමණක් දකින්න. දිට්ටි දිට්ටි මැත්තේ දැක්කා දැක්ක පමණයි. දැක්කනම් දැක්කේ මොනවද? රූපේ විතරයි. ඒකේ තියෙන තරුණකම දැක්කේ නැහැ, වටිනාකම දැක්කේ නැහැ, ස්පර්ශය දැක්කේ නැහැ, අලංකාරය දැක්කේ නැහැ. ඒක තුලින් කිසිම වින්දනයක් රසයක් දැක්කේ නැහැ. අන්න මේ මානසිකත්වය අපේගේ ආයතන වලට අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මේ දැකපු රූපෑම දෙයක් දෙලිම රූපේ දැක්කා. ආර්ය ශ්‍රාවකයා ඉස්සෙල්ලාම සම්මා දිට්ඨියේ රූපේ දකිනවා. රූපේ දැකපු ආර්ය ශ්‍රාවකයා දකිනවා හැමදාම රූපේ දැක්කාම, රූපේ දැකගෙන හිටියාම අරිද ඒ රූපේ තුළ මොනවද තියෙන්නේ? ඇයි මම රූපේ දකින එකක් වඩන්නේ? මේ විඩාවෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැද්ද? එහෙනම් රාතන් වහන්සේ නම මොකවත් වඩන්නේ නැත්තම් මම එකක් වඩනවන්නේ මොකද්ද? පේන බව දැන ගෙන 100න් ඉන්න එක මම වඩනවානේ. එහෙනම් පුරුදු කරන්න යමක් තියෙනවනේ, වඩන්න යමක් තියෙනවනේ. සතියට මම යමක් නඩත්තු කරනවනේ. සතිය වෙනුවෙන් යමක් මන් තියාගෙන ඉන්නවනේ. මේක නැති කරන්නේ කොහමද? අර රාතන් වහන්සේ මොකෝවත් කරන්නේ නැතුව වෙන දෙයක් බලාගෙන ඉන්නවා, දෙන දෙයක් කාලා. අන්න ඒ මානසිකත්වයට මං එන්නේ කොහමද කියලා බලනකොට මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේ රූපය තුළ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ රූපයේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා. එහෙනම් සෑම රූපයක්ම අණුවල එකතුවක් නම් පෘථුවිය භ්‍රමණය වෙන නිසා සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා. ඒ නිසා මේ රූපවල අණුවල සේවීමක් ඇති වෙනවා. ඒ නිසා මේවා අනිත්‍ය ධර්මතාවය හරහා ගමන් කරනවා. හැමදාම ජීර්ණය වෙනවා, පරණ වෙනවා, දිරාපත් වෙනවා, වයසට යන. අන්න මේ කාරණාව මේ භාවනා යෝගියා දකිනවා. මේ කාරණාව දකිනකොට දැන් සම්මා දිට්ඨියෙන් කායානුපස්සනාව, ඒ කියන්නේ පේන බව දැනගෙන සියෙන් ඉන්නවායි කියලා කියන්නේ පටවිය වශයෙන් දැක්කා. දැන් මේ ධර්මතාවය තුළින් එයා වේදනානුපස්සනාව වඩනවා. එහෙනම් සෑම රූපයක් තුළින්ම අපට වේදනානුපස්සනාව දෙවන පියවර වශයෙන් වඩන්න පුළුවන්. කාන්තාවක් දකින්කොට රාගයෙන් මත් වෙනවා, රාගය නිසා නැවත ඉපදෙනවා. ඒ ස්පර්ශයෙන් වේදනාවක් අටගත්ත බව දැනගත්තේ නෑ නේද? රූපයක් දැක්කම අනේ මේක වටිනවා, මේක මට අයිතුනොත් හොඳයි කියලා ලෝභයේ ස්පර්ශය නිසා වේදනාවක් අටගත්තා. නැවත ඉපදීමක් නිර්මාණය වුණා. ඒක දැක්කේ නෑ නේද? මේ රූපවලින් මේ ධර්මතාවයේ දකින්නට ඕනේ. මේ වේදනානුපස්සනාවත් අපි දකින්නට ඕනේ. ඒ දකින ප්‍රත්‍යක්ෂ ඥාණය අපි වඩා ගන්නට ඕනේ. අපි මේ සෑම රූපයක් දකිනකොටම, හැම රූපයක්ම රූපය දකිනකොටම ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය තුළ අපට වේදනාවක් ඇති වෙනවා. මොකද ඒ වේදනාව? ඒ හැම දෙයක් තුළින්ම අපි නිත්‍ය දැක්කාම, හැම දෙයක් තුළින්ම පංචකාම දැක්කාම, වටිනාකම දැක්කාම, රසයක් දැක්කාම, අයිති කරගැනීමේ අවශ්‍යතාවය අපට ඇති වුණාම හැම තැනක්ම අපි රූපය තුළින් වේදනාවක් ඉමි කරගන්නවා. වේදනාවකට උරුමකම් කියනවා. මෙන්න මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ. හැම රූපයක් තුළින්ම වේදනාවක් පවතිනවා, හැම රූපයක් තුළින්ම දුකක් පවතිනවා කියන එක මේ රූපයේ දකිනකොටම දකිනවා නම් එයා කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි කියන සතර සටිපට්ඨානේ පට්ඨාන දෙකක් එකට වඩන ආර්ය ශ්‍රාවකයෙක් එයා ගොඩාදුරට සකු르දාගාමි ඥානයේ තිමිකම් කියන කෙනෙක්. එහෙනම් අපි රූපයේ රූපය වශයෙන් දැක්කාම දැක්කා පමණයි කියලා කියන සම්මා දිට්ඨිය අපට පැමිණියාම අපි සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ දැකපු හැම රූපයක් තුළින්ම දුකක් පවතිනවා, වේදනාවක් පවතිනවා, හැම දෙයක් තුළින්ම දුකක් නිර්මාණය වෙමින් පවතිනවා කියන මේ කාරණාව දැක්කාම එයා වේදනානුපස්සනාව තුළින් සකු르දාගාමි ඵලයට පත් වෙනවා. මෙන්න මේ රූපය තුළ පවතින මේ ධර්මතාවයන් අපි දකින්නට ඕනේ. ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ දැනුමේ මේ රූපයක අපි ජීවත් වෙන්නට ඕනේ. අපේ ආයස්කල්පයේ මෙන්න මේ අවබෝධයෙන් ගත කරන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපට මේ නිවැරදි ආර්ය මාර්ගයේ යන්න පුළුවන්. ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රහත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන්. අපිට නැවත කවදාවත් භවයක් ඉපදෙන්නේ නැහැ. අපගේ අවසාන භවයේ කියන එක අපට නිර්භීතව අපට කියන්න පුළුවන්කම ලැබෙනවා. එනම් මෙච්චර කාලයක් අපි රූපය වශයෙන් දැක්කා. ඒ රූපය ඔළුවේ තැම්පත් කරගත්තේ නැද්ද? මතකේ ධාරණය කරගත්තේ නැද්ද? ඒ රූපය නැකත දකින්න අපි කැමති වුණ නැද්ද? ඒ රූපය මතකේ තියාගෙන අපි වින්දනයක් ලැබුවේ නැද්ද? හැම තැනම වේදනාවක් නිර්මාණය කළා, වේදනාවක් උරුමකම් කිව්වා. එනා රූපය දැක්ක පමණ නම් ඒක මතකෙ රිඳලා මතක් වෙන්නේ ඇයි? ඒ දැක්ක පමණ නම් කල්පනා කර කර ඒක විඳින්නේ ඇයි? දැක්ක පමණ නම් ඒක අත්තරගන්න බරුව මේ තරම් විදවන්නේ ඇයි? එහෙනම් මේ හැම රූපයක් තුළම වේදනාවක් තියෙනවා, දුකක් තියෙනවා. ඒ රූපයත් එක්ක මේක දකින්නට ඕනේ. නිවැරදි දැක්ම කියලා කියන්නේ එකක් නෙමෙයි, සතර සතිපට්ඨානෙම යමක් තුළින් දකින්න පුළුවන් නම් එදාට විතරයි ඒක සම්මාව සම්පූර්ණත්වයටපත් වෙලා තියෙන්නේ. එයා තුළ නිවැරදි දැක්ම තියෙන්නේ. එහෙම නැතුව එකක් දකින්නවායි කියලා කියන්නේ තවත් එකකට අවු වෙනවා. දැන් සමහර කට්ටිය ඇවිල්ලා කියනවා, අනේ ස්වාමිනී, මම පුංචි කාලේ ඉඳලාම කැමැති මාන වෙන්න මාර ප්‍රශ්නේ දැන් ගෙදරින් කතා කරලා අපට යම්කිසි කාන්තාවක් එකඟ කරගත්තා. දැන් විවාහ වෙන්න සියලුම දින තීරණය කරලා ඉවරයි. මේ වගේ පොරොන්දු දීලා හැමෝට දැනුම් දීලා තියෙන නිසා මගේ පරම අරමුණ මාන වෙන එකක් තමයි. නමුත් දැන් මාන වෙන්න බෑ, සමාජයට මූණ දෙන්න එපාය, මේ නිර්මාණය අත්හරින්න බෑ. කාලය ජීවත් වෙලා ඉඳලා දරුවෝ හම්බුනාම ඒගොල්ලොත් ලොකු වුණාට පස්සේ මම මාන වෙන්න හිතාදාගෙන ඉන්නේ කියන ඒ හදාස ප්‍රකාශය කියනවා. එතකොට අපට ආන්න සිද්ධ වුණා ඒ රූපේ ලස්සනයිද කියලා. අනේ ස්වාමීනි, ජනපද කල්යاني ප්‍රමාද වෙනවා. හේතුව ඒ තරම් ලස්සනයි. එහෙනම් ඒ රූපේ ලස්සනයි කියලා කැමති වුණාට එයාව කසාද බැන්දාම අවුරුදු ගාණක් යනකොට දරුවේ දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් කෙනකොට මේ රූපේ මේ විදිහටම තියෙන බව ඔයාට විශ්වාසයක් තියෙනවද? කවුරු හරි සාතිකයක් අස්සම් කරලා ජීවිසුමක් අස්සම් කරලා දුන්නද? ටිකක්ල කල්පනා කරලා කියන ස්වාමීනි, ඒක නැති වෙනවනේ. එතකොට මේ රූපය පිළිබඳ වටිනාකම කෝ? ඒ වටිනාකම ගියා. එහෙනම් මේ තරුණකමට කැමති වුණා නේද? ලස්සනයි රූපය කියලා කැමති වුණා නේද? කාලයක් යනකොට එක්කෙනා දෙන්නා වෙලා 3 දෙනා 4 දෙනා වෙනකොට ජීවන වියදම 30,000 40,000 50,000 ඇට වෙනකොට ඒ කට්ටිය නඩත්තු කරගන්න බැරිව පැය 20ක් විතර වැඩ කරන්න වෙනකොට දැන් අර ලස්සනයි කියලා කියපු දේ, අර අලංකාරය කියපු දේට මොකද්ද වෙන්නේ? සම්පූර්ණ දුකක් විතරක් නෙමෙයිද උරුම වෙන්නේ කිව්වාම එයා ආනවා, ස්වාමීනි අද දවසේ නැකතක් තියෙනවද? මොකද කියලා ඇහුවාම ඒ නැකත තියෙනවා නම් අද දවසේ මාන වෙන්න කැමති. හේතුව එයාට තේරුණා එයා එකයි දැකලා තියෙන්නේ, කීපයක් දැකලා නැහැ. එහෙනම් සම්මාව කියලා කියන්නේ සතර සටිපට්ඨානෙම දකින්න ඕනේ. රූපේ ලස්සනයි කියලා කිව්වට ඒ රූපේ නිසා අනාගතය ඇති වෙන්න තියෙන වේදනා ටික දැකලා නැහැ. වේදනා දැනෙනකොට මාරෑ දෙකට විතර නැකිట్లా පලා ගිහිල්ලා මාන වෙන්නේ නැද්ද? වැඩට යන ගමන් බත් එක විසි කරලා සේනාසනෙට ගිහිල්ලා මාන වෙන්නේ නැද්ද? සමහර උපාසක පින්වත්තුන් ඉන්නවා ලස්සනට ඇඳගෙන ටයි කෝට් එක ඇඳගෙන වැඩට යන ගමන් වාහනේ තැනකින් නවත්තලා බෑලා සැලුන් එකට ගිහිල්ලා ඉස බාගෙන අටපිරිකරේකුත් අරගෙන ඒමම ගිහිල්ලා මාන වෙලා ආගි යතක් නැහැ. පොලිසියෙන් කියනවා වාහනේ ආවල් තැන නතර කරලා තියෙනවා. හැබැයි මිනිස්සුя හොයාගන්න විදියක් නැහැ. එයා රාත් වෙලා පිරිනිවන් පානවා. ඇයි එයා දැක්කේ එදා ඒ ලස්සන කාන්තාව කියන ලස්සන දැක්කා, එයාගේ උරතල් භාවය දැක්කා, එයාගේ මීරි වචන ටික දැක්කා, එයාගේ ආදරයේ සෙනෙහසට මත් වුණා, එයාගේ තරුණකාමයට ඒ වසී වුණා. හැබැයි එයා දන්නේ නැහැ මේ දැකපු දේවල් වලට වඩා තවත් නොදැකපු දේවල් තියෙනවා. කාලයක් යනකොට නොදැකපු දේවල් පේනකොට අන්න එදා දැකපු දේවල් අතුරුදාන් වෙලා යන්නේ නම් නැති වෙනවා. දැන් එයා කැමති ජීවත් වෙන්න නෙමෙයි, එයා කැමති සසරෙන් එතර වෙන්න. එහෙනම් අපි මේ ලෝකේ සෑම රූපයක් දකිනකොට ඒ රූපය තුළ වේදනාවක් තියෙනවා කියලා දකින්න නැත්නම් කවදාවත් ඒක සම්මාවෙන් අපට දකින්න බෑ. කාලයක් යනකොට ඒ වේදනාව නොදැක්ක නිසා ඒක උපාදානය කරගන්නවා, ලෝභයෙන් අල්ලගන්නවා, ද්වේෂයෙන් අල්ලගන්නවා, රාගයෙන් අල්ලගන්නවා, වෛරයෙන් අල්ලගන්නවා. හේතුව එයා රූපය සම්පූර්ණයෙන් දැකලා නැහැ. එයා දැකලා තියෙන පුංචි ප්‍රමාණයක් එක පැත්තක් දැකලා අනිත් පැති ගණනාවක් දකින්න දක්ෂ වෙලා නැහැ. එනා රූප ධර්මතාවයේ අරන් බලනකොට අපි රූපයේ නිවැරදිව දකින්නට ඕනේ, පටවිය දකින්නට ඕනේ. එහෙනම් මේ හැම දෙයක් තුළම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් දැක්කාම පටවියෙන් දැක්කා, එයා සෝතාපන්න බලයට පත් වුණා. ඒක ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි. අද මේක ඇහුවයි කියලා මේ දැනුම Tamanට එකතුණයි කියලා ස්වාමිනී හැමදේම දැන් අපට රූපයක් වශයෙන් තේරෙනවා, හැමදේම පටවියක් වශයෙන් තේරෙනවා, වටිනාකමක් නැතුව තේරෙනවා. ඒ නිසා මම සෝතාපන්න කියලා තවත් දෘෂ්ටියක් අදාගන්න නෙපා. ඒක මාර්ගඵල දෘෂ්ටි, ඒවා ඊට වඩා දැඩි දෘෂ්ටි. එහෙනම් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒ කියන ධර්මතාවයට ආත්පසින වෙනත් එකක් එයාට වැටෙනවා. එදාට එයා කියන්න කලින් අපි කියනවා, ඔබ මේ වෙනකොට සෝතාපන්න වෙලා ඉවරයි, සම්මා දිට්ඨියෙන් ආර්ය ශ්‍රාවකයෙක් වෙලා ඉවරයි. දැන් මේ දකින රූපය තුළ වේදනාව දකින්න. රූපය දැක්කට ඒ රූපය මතකේ තියෙනවා නේද? රූපය දැක්කට ඒක විනාශ වෙනවට කැමති නෑ නේද? තාම රූපය නඩත්තු කරනවා නේද? එහෙනම් වේදනාව නොදැක්ක නිසා තියෙන ප්‍රශ්නයක්. එහෙනම් රූපය විනාශ වෙනවට කැමති වෙන්න, රූපය අයිමි වෙනවට කැමති වෙන්න, රූපය තවත් කෙනෙකු සතු වෙනවට කැමති වෙන්න, මෙන්න මේ වේදනාව දැක්කාම ඊළඟ අවබෝධයට පත් වෙනවා, සකු르දාගාමි ඵලයට පත් වෙනවා. එහෙනම් අදත් අපි සේනාසන අනිච්චා, මේ ලෝකේ තියෙන බඩමුට්ටු අනිච්චා, සත් අත අටපිරිකර අනිච්චා, සබන් සීනි තේකොළ අනිච්චා කියලා කියනවා. හැබැයි සබන් කැටයක් ගන්න ආපු කෙනා දෙකක් ගත්තාම බණින් නැද්ද? එකක් ගන්නවා මිනිස්සුයෝ. ඒක ඉවර වෙලා ආවිල අනිත් එක ගන්නවා කියලා ඇයි අපි කැමති නැහැ වැඩිපුර දෙනවට? එනං අපි මේ හැම දෙයක්ම පටවියෙන් රූපයක් වශයෙන් දැක්කාට ලෝභය තාම අපි තුල තියෙනවා. එනං එයා දැකලා තින්නේ නිවැරදිව නෙමෙයි, එක පැත්තක් දැකලා තියෙනවා. සබන් කැටේ රූපයක් අල්ලා ගත්තාම ඒක තුල ඇතිවෙන ස්පර්ශයෙන් වේදනාවක් ඇති වෙනවා. එහෙනම් අත්හැරීමෙන් වේදනාවෙන් නිරෝධ වෙනවා, වේදනාවෙන් නිදහස් වෙනවා. ඒ පියවර තාම දැකලා නැහැ. ඒ සම්මාදිට්ඨිය එයා තුල තාම නිර්මාණය වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ රූප දැක්කා. ඒ රූප විතරයි අපි දැක්කේ. හැබැයි ඒ සෑම රූපයක් තුළම වේදනාවක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා. ඒ හැම දෙය තුළම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙලා අර රූපේ තමතක වෙලා සතරමා භූත තමතක වෙලා අපි කාන්තාව සරණ ගියා, ප්‍රත්‍ය සරණ ගියා, යානවාන සරණ ගියා, ඉදන් සරණ ගියා, ප්‍රශංසාව කීර්තිය ගෞරවයේ සරණ ගියා. රූපය අතුරුදාන් වෙලා නැවත භවගාමි වුණා. මෙන්න මේ අඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ, මේ දුර්වලකම අපි හදාගන්නට ඕනේ. මෙච්චර භවගානක් අපි ඇවිල්ලා මේ වගේ පුංචි අඩුවක්වත් අපට හදාගන්න බැරි වෙච්ච එක ගැන අපි ලැජ්ජා වෙන්නට ඕනේ. සෝවාන් වෙලා මිසක් මං කුටියෙන් එළියට එන්නේ නැහැ, සෝවාන් වෙලා මිසක් මම නැවත කෙනෙකුට කතා කරන්න එළියට යන්නේ නැහැ. එහෙනම් අපි සියලුම දෙනා මේ මොහොතේ ඉඳලා මේ සම්මා වඩන්න ඕනේ. එහෙනම් මේ රූප ධර්මතාවය අපි දන්නවා, පංච උපාදානස්කන්ධේ මේ පළවෙනි ධර්මතාවය අපට මොනතර ශ්‍රේෂ්ඨ වටිනාකමක් දුන්නද? අපි මේ රූපය හැමතැනම දැක්කා, රූපය හැමතැනම ස්පර්ශ කළා, ගනුදෙනු කළා. සැබෑ රූපේ තාම දැකලා නැහැ. සමහර අය දැක්කා මම කියනවා, අනේ ස්වාමිනී මම පාරේ යනකොට කාන්තාවක් ගියා, ඒ රූපය දැක්කා පමණයි කියලා කල්පනා කළා. ඒක ඒ මොහොතේම දැක්කා පමණයි කියලා අත්හැරියා. මං ඇහුවා, අනේ පින්වත් උපාසකය, ඒ රූපය දැක්කේ කවදද? ගිය සතියේ සවුඳ වැඩට යනකොටනේ දැක්කේ. දැන් මේ දවස කවදද? ඊළඟ සතියේ අඟහරුවාදානේ. එහෙනම් දින 8ක් කළාත් රූපය දැන් අත්හැරියා නම් දැක්කා පමණ නම් එයා ඇඳගෙන හිටපු ඇඳුම් ටික මතකයි නේද? ඒ ඇඳුම් වල පාට මතකයි නේද? හොණ්ඩේ ක්‍රේල් කරලා තිබුණා මතකයි නේද? වම් පැත්තේ බෑග් එකක් එල්ලුණා මතකයි නේද? එයා මිනිසුන්ට පේන්න එයාට කයක් තියෙනවායි කියලා උතුරටයි දකුණටයි පැද්දි පැද්දි ඇවිද ඇවිද ගියා. ඒ විලාසිතාවත් මතකයි නේද? එහෙමයි ස්වාමිනී, සේරම මතකයි නේ. ඒනා රූපේ නෙමෙයි දැකලා තින්නේ. ඒක තුල ස්පර්ශයේ වේදනාව දැකලා නැහැ. ඒ වේදනාව තුලින් කාන්තාව කූඩාරමක් ගාගෙන ඔයාගේ ඇඟ ඇතුලේ තැම්පත් වෙලා ඔළුවේ යා ස්ථීර පදිංචි කරුවේ කියලා තාම සතියක කුලිය ගෙවල නැහැ. පුළුවන් නම් මගේ තුල අවසරයක් නැතුව පදිංචිලා ඉන්නවා සතියක් එනවා. එහෙනම් කුලිය ගෙවන්න කියලා කුලිය ඉල්ලා ගන්න. එයා ඉන්නේ එතන නෙමෙයි, ඇතුලේ ඉන්නේ තමන් තුල. එහෙනම් අපි අනන්ත අප්‍රමාණමේ රූපය දැකලා අපි මිත්‍යාවෙන් හිතනවා දැක්කා දැක්කා පමණයි කියලා. දැන් නම් මට ඉන්න පුළුවන්, දැක්කා දැක්කා පමණයි කියලා මට ජීවත් වෙන්න පුළුවන්. ඒ සම්මාව මට තියෙනවා, මම සෝතාපන්නයි කියලා අපි මිත්‍යාවක් අදාගෙන මායයට තව තවත් අපි මුලා වෙලා අපිට තියෙන ඵලයක් නැහැ. ඵලයක් තියෙනවා නම් මේව මතක හිටින්නේ ඇයි? දැක්කා දැක්කා පමණක් නම් රූපයක් නම් ඒක කාන්තාවක් කියලා දැනගත්තේ ඇයි? කාන්තාවක් කියලා දැනගන්නකොටම එයා දැක්කා දැක්කා පමණයි කියන එකෙන් එයා සම්පූර්ණ බිඳ වැටිලා ඉවරයි. ඒ ධර්මතාවය එයා තුළ පිරිහිලා ඉවරයි. හේතුව කාන්තාව මතුවෙන්නේ දැක්කා දැක්කා පමණයි කියන එක පිරි වුණාට පස්සේ ඒ රූපේ තාම මතක් වෙනවා කියලා කියන්නේ, මතක රැඳුනායි කියලා කියන්නේ එයා රාගය දැක්කා. එහෙනම් රූපය අතුරුදාම් වෙලා ගියා. එනම් මේ ලෝකේ අපි රූපයක් දකිනකොට ඒ පටවි මට්ටමේ රූපය දකින්නට ඕනේ. ඒ පටවි මට්ටමෙන් දකින රූපය තුළ ඒ දුක නිවැරදිව දැක්කාම ලෝභය ඇති වෙන්නේ නැහැ, රාගය ඇති වෙන්නේ නැහැ, තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ, ద్వේෂය අට ගන්න නැහැ. හේතුව රූපය විතරක් නෙමෙයි දැකලා තියෙන්නේ, ඒ රූපය අපට කෙලෙස් හදන සෑම ධර්මතාවයක්ම දැක්කා. හැම ධර්මතාවෙම සිය පීඨව පුගමං. ඒ කෙලෙසේට අපි තුලට ඇතුල් වෙන්න ක්‍රමයක් නැහැ. අපිව ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව කෙලෙසයක් අපි තුලට ඇතුල් වෙන්නේ අවිද්‍යාවෙන් නේද? ඇයි පටිච්ච සමුප්පාදය තාම අපි ආලා නැද්ද? පටිච්ච සමුප්පාදය ආරම්භයේ තියෙන්නේ අවිද්‍යාව තුලින්. එහෙනම් මම මේතන රාගයක් තියෙනවා කියන ඒ විද්‍යාව පාල කරගත්තේ නැත්නම් අන්න ඒ අවිද්‍යාව තුලින් ඒ රාගයේ මන් තුලට ඇතුල් වෙනවා. රූපය දැක්කා, එතන මට තෘෂ්ණාවක් තියෙනවා කියලා විද්‍යාව මන් දැක්කේ නැත්නම් ඒ අවිද්‍යාව තුලින් තෘෂ්ණාව ඇතුල් වෙනවා. යමක් දැක්කා, දැකගම මන් තුල ලෝභය තියෙනවායි කියලා විද්‍යාවෙන් මම දැක්කේ නැත්නම් අන්න ඒ අවිද්‍යාව තුලින් අරක ගන්නට ඕනේ, අයිති කර ගන්නට ඕනේ, විඳින්නට ඕනේ, ස්පර්ශ කරන්නට ඕනේ, පාලනය කරන්නට ඕනේ කියලා ඒක මන් තුලට ලෝභයෙන් ඇතුල් වෙනවා. එහෙනම් දකින හැම තැනම අවිද්‍යාව සම්පූර්ණයෙන්ම පාලෙන්නට ඕනේ. රූපයක් දකිනකොට රූපය දකින්න දක්ෂ වෙන්න එපා. විද්‍යාවෙන් ඒ රූපය දකින්න දක්ෂ වෙන්න, කිසිම මෝතකේ රූපය තුල අවිද්‍යාවක් නොතිබෙන්නට සීය පවත්වන්න දක්ෂ වෙන්න. අවිද්‍යාවක් නැත්නම් ඒ රූපය තුලින් කවදාවත් කෙලෙසයක් ඇතුල් වෙන්නේ නැහැ. අපි රූපයක් දකිනවා විද්‍යාවක් නැතුව. ඒ නිසා රාගෙන් ඒ රූපය ඇතුල් වෙනවා, ලෝභෙන් ඒ රූපය ඇතුල් වෙනවා, ద్వේෂෙන් ඒ රූපය ඇතුල් වෙනවා, පලිගැනීමෙන් රූපය ඇතුල් වෙනවා, මාන්නයෙන් ඇතුල් වෙනවා. අවිද්‍යාව තියෙන නිසා අපේ ඊතුවක්කාරකමෙන්, උම්මත්තකමෙන්, ඒ උඩඟුකමෙන්, ආහංකාරකමෙන් ඒවා ඇතුල් වෙනවා. අනන්ත අප්‍රමාණ අද අපිට කෙලෙසයන් නැති වෙලා තියෙන්නේ අපි තුල තියෙන අවිද්‍යාව නිසා නෙමෙයිද? ඒ සෑම කෙලෙසයක් මද පවතින්නේ අපි තුල එන්නෙන්න ශක්තිමත් වෙන්නේ අපි මේ අසකන දිව නාසය සමසිතෙන් විද්‍යාවෙන් දකින්න නැති නිසා නේද? අපට ආයතන හයෙම විද්‍යාව පවත්වන්න පුළුවන් නම්, ආයතන හයෙම විද්‍යාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම්, එයා ඒකාන්ත වශයෙන්ම පිරිණිවන් පානවා. එයා මේ සම්බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙනම් හදත් අපි ඉපදෙනවා, හදත් ඉපදෙන්න හේතු ඇදෙනවා. ඒකට හේතුව තමයි අසකන නාසයේ සමසිතේ අවිද්‍යාව රජ කරනවා, අවිද්‍යාවේ මායයා තැම්පත් වෙලා ඉන්නවා. එහෙනම් මේ දුර්වලකම නිවැරදි කරගන්නට ඕනේ. මේ දුර්වලකම අපි නිවැරදි කරගෙන ශක්තිමත් වෙන්න ඕනේ ආර්ය ජාතිය තුළ. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි රූපය දැක්කා, දැක්ක පමණින් අපි සන්තෝෂ වෙලා අපි හිතාගත්තා දැන් නම් හැම රූපයක්ම රූපයක් වශයෙන් දැක්කා. මොන මොන රූප දැක්කාම කිව්වා, ඇහුවාද කිව්වාම එයා කියනවා මගේ අතුරාවනේ, එයාව දැක්කා දැක්ක පමණ පමණයි කියලා. එහෙනම් දැක්ක පමණ අතුර දැක්කේ කොහමද? කාන්තාව දෙන්නේ ගියා. ඒ දෙන්නව දැක්ක පමණයි. ඒ දෙන්න කාන්තාව කියලා දැනගත්තේ කොහමද? ඒ දෙන්න රූකඩ දෙක වෙන්නෙපාය. හතුර සාමාන්‍ය ඇටසැකිල්ලක් වෙන්නෙපාය. එහෙනම් අපට තාම නිවැරදි අවබෝධයේ ඇවිල්ලා නැහැ. නිවැරදි අවබෝධයේ Taman තුල නැහැ කියලාවත් එයාට තේරිලා නැහැ. ඒ තරම් කිරිබොන තරම් කිරිසප්පේ කියලා ඉන්නවා. කිසිම දැනුමක් නැති අනුවණයක් වශයෙන් තමයි සංසාරේ ගින් තියෙන්නේ. මේ වගේ දුර්වලකම් අඩුපාඩුකම් අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ තියෙනවා. මේ භවයේ පිරිනිවන් පාන්නට ඕනේ නම් මේවා නිවැරදි කරගන්නට ඕනේ. මේ දුර්වලකම් නිවැරදි කරගෙන හරිගස්ස ගන්නට ඕනේ. එහෙනම් මේ විදිහට අපි සෑම රූපයක් තුළින්ම පඨවි මට්ටමින් කායානුපස්සරමින් අපි රූපය දකිනවා. මේ හැම දෙයක්ම පඨවියේ නිර්මාණයක්. සතර මහා භූතයා ඒක රාසි වෙලා අට ගන්න ධර්මතාවයක් වශයෙන් දැක්කාම අපිට පළවෙනි සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඊට පස්සේ අපි මේ හැම දෙයක් තුළින්ම වේදනාවක් තියෙනවා. ඒ වේදනාවේ ස්පර්ශය නිසා ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවායි කියලා දකිනකොට ඒ තුළින් දෙවෙනි සම්මාදිට්ඨිය සකුර්දාගාමි ඥානය අපට පාළ වෙනවා. එහෙම පාළ වෙලා තරියන්නේ නැහැ. දැන් එතනත් අපි අවු වෙලා ඉන්නේ. මොකද්ද? අපි රූපේ වශයෙන් දැක්කා. ඒ දැක්කා කියන දේ තුළින් කර්මයක් ඇති වුණා. හැම දෙයක් තුළම ස්පර්ශයක් තියෙනවා. ලෝභ දේශ මොහ ඇති වෙනවායි කියලා හැම දෙයක්ම අපි කෙලෙසයන් වශයෙන් ඒ නිර්මාණය වෙන දුර්වලකම් දැක්කාම දැන් ඒක තුළිනුත් කර්මය ඇති වෙන්නේ නැද්ද? එහෙනම් මේ හැම දෙයක්ම ධර්මයක් වශයෙන් දකින්නට ඕනේ. රූප පේනවා, පේන්නේ පේන නිසා, මේවා තේරෙන්නේ තේරෙන නිසා, දැනෙන්නේ දැනෙන නිසා, සිතන්නේ සිතන නිසා. එහෙනම් සිතට සිතන්න විතරනේ පුළුවන්. සිතට කතා කරන්න බෑනේ. හැට බලන්න විතරනේ පුළුවන්. හැට කතා කරන්න බෑනේ. එහෙනම් දිවට කතා කරන්න පුළුවන්. දිවට දකින්න බෑනේ. එහෙනම් ඒ ආයතන වල මොන හැකියාවන් තියෙනවද? ඒ ආයතන තම තමන්ගේ හැකියාවන් වලට අනුව නාම රූප ගනුදෙනු කරනවා කියලා මේ කාරණාවත් අර රූපයත් එක්ක දකින්න පුළුවන් නම් එයා ධම්මානුපස්සනාව වඩනවා. තුන්වෙනි සම්මාදිට්ඨියට හිමිකම් කියනවා. ඒ කියන්නේ එයා අනාගාමි තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි රූපයක් දකිනකොට ඒක පටවියෙන් ඇතිවෙච්ච සතර මහා භූතයාගෙන් නිර්මාණයක් කියලා දැක්ක ගමන්ම ඒ සෑම නිර්මාණයක් තුළින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා. අවිද්‍යාව තිබුණාම එහෙනම් මේ හැම දෙයක් තුළින්ම ලෝභය තිනවා නම් මට ඒක ලෝභය බවට පත් වෙනවා. රාගය තිබුණාම මට ඒ රූපේ රාගය බවට පත් වෙනවා. එහෙනම් ද්වේෂය තිබුණා නම් මට ඒ රූපේ ද්වේෂයත් බවට පත් වෙනවා. තෘෂ්ණාව තිබුණාම මට තෘෂ්ණාවෙන් මේක පේන්න ගන්නවා. මාන්නය තිබුණාම මට මේ රූපයේ නාමයේ මාන්නයෙන් පේන්න ගන්නවා. උඩඟුකම ආංකාරය තිබුණාම මට මේ හැයෙන දේවල් පේන දේවල් උඩඟුවෙන් ආංකාරකමෙන් පේන්න හැයෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ හැම තැනම කෙලෙස් නිර්මාණයේ වෙන ධර්මතාවයක් තියෙනවා. හැම තැනම හැම රූපයක් තුළින්ම වේදනාවක් පවතිනවා කියන මේ වේදනානුපස්සනාව දකින්නට ඕනේ. ඒ එකම හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවය, ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ඒ නිර්මාණාත්මක භාවය අපි දකිනකොට ධම්මානුපස්සනාව වැඩෙනවා. එහෙනම් අපි මෙච්චර කාලයක් මේ රූපය ඇති වෙනවා, රූපය පවතිනවා, රූපය අනිච්ච වෙනවා, රූපය විනාශ වෙලා යනවා, මේ ධර්මතාවය නතර දැක්කේ නෑ නේද? එහෙනම් මිනිස්සු ඉපදෙනවා, මිනිස්සු වයසට යනවා, මිනිස්සු ලෙඩ වෙනවා, මිනිස්සු මැරෙන්නපත් වෙනවා. මේ අතරම මිනිසිය තුල දැක්කාම එයා කසාද බඳිනවද? එයා ගෙවල් අදාගෙන පදිංචි වෙනවද? කාන්තාව පස්සේ යනවද? අද ලස්සන කඩවසම් පුරුෂයෝ පස්සේ යනවද? නෑ. එයා මේ අතර දකින්වයි කියලා කියන්නේ එයාට කවදාවත් මේ ලෝකේ ගෙවල් ලදාගෙන ජීවත් වෙන්න බෑ. එයා ආර්ය ජාතියේ ඉපදිලා නැවත අලුත් උත්පත්තිය තුලින් රාහත් වෙලා පිරිනිවන් පානවා, සසරෙන් එතර වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි මේ ධර්මතාවයේ දැක්කේ නැහැ. අද ඉඳලා අපි දකින්නට ඕනේ. හැම දෙයක්ම සතර මහා භූතවල නිර්මාණයක්. හැම තැනම තියෙන්නේ පඨවි ස්වභාවයක් කියලා. ඒ පඨවියෙන් අපි ස්පර්ශ කරනවා සතර මහා භූතයාගේ නිර්මාණය කියන ඒ ප්‍රඥාවෙන්, ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අද ඉඳලා අපි ලෝකේ දකින්නට ඕනේ. මේ සෑම නාම රූපයක්ම දකින්නට ඕනේ. ඒ තුලින් අපි සෝවාන් ඵලයට පත් වෙනවා. නැවත ඒ දකින සෑම රූපයක් තුළම ස්පර්ශ තියෙනවා. ඒ තුළේ ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා. විද්‍යාව නැති වෙන්නේ කොතනද? එතන ඒ සිදුරෙන් ඒ කෙලෙස් ඇතුල් වෙලා නැවතමව භවගාමි කරනවා. මේ හැම සිදුරක් පිළිබඳවම, හැම දුර්වලකමක් පිළිබඳවම අපි විද්‍යාව, එහෙම නැත්නම් චිත්තානුපස්සනාව පවත්ලා අපි දෙවනි ඵලයටපත් වෙලා සකු르දාගාමි වෙනවා. මේ හැම දෙයක් තුළම හැති වෙලා පැවතිලා ජීර්ණය වෙලා නිරෝධ වෙලා යන ක්‍රමයක් තියෙන්නේ. ලෝකේ හැම දෙයක්ම ඇති වෙනවා නම් ඒ හැම දෙයක්ම පවතිනවා. පවතින හැම දෙයක්ම කවදරි දවසක නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා කියන එක හැම දෙය තුළින්ම දකිනවා නම් දැන් යාට රූපේ ස්පර්ශ වෙන්නේ නැහැ. යාට වේදනාව ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ දෙකම ස්පර්ශ වෙන ගමන් ඒ දෙකට වඩා ධර්මයේ ස්පර්ශ වෙනවා. එයා අනාගාමි බවටපත් වෙනවා. එයා ලස්සන කෙනෙක් දකිනකොට එයාට පේනවා කිරියම්ම කෙනෙක් හේතුව මෙයා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා ඒ හැඳේ ඉන්න එකත් එක්කම එයාට පේනවා. ඒ නිසා රාගය ඇති වෙන්නේ නැහැ, තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. එයා නැවත භවගාමි වෙන්න හදාසක් පාළ වෙන්නේ නැහැ. මේ ධම්මානුපස්සනාවත් ඒ රූපය තුලින්ම එයා දකිනවා. ඒ දැක්ක මොහොත තුලම රූපේ නිරෝධ වෙලා යනවා. දාරුකීරිය ඒ මාරාතන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වූ ධර්මය දැන් අපටත් ස්පර්ශ කරන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. උන්වහන්සේ දැක්ක පමණින් රාත්තුන් නැහැ. දැක්ක පමණයි නම් දැක්ක කියන දේ දැනගත්තාම දැන් ස්පර්ශයක් උන් නැද්ද? උන්වහන්සේ ඒකක් දැක්කා. හේතුව මම මේ විදියටයි දැක්කේ, මම මේ විදියටයි මේ කමඨාන වැඩුවේ. තථාගතයන් වහන්සේ දේශනා කරලා ප්‍රය භාගයක් යනකොට මම රාත් බෝධියට පත් වෙන්න මේ විදියටයි වැඩුවේ කියලා උන්වහන්සේ තේරගතාව දේශනා නොකරපු නිසා ලෝකේ කවුරුත් දන්නේ නැහැ උන්වහන්සේ කුමන ආකාරයෙන්ද දික්ක දික්ටි මැත්තේ සුත මැත්තේ කියලා ඒක වැඩුවේ. මොන විදියට මේ මාරාතන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණාද? සංසාරයේ මොන විදියට වඩපෝ විදර්ශනාවෙන් උන්වහන්සේ මේක තේරුම් ගත්තද කියලා අපිට තේරෙන්නේ නැහැ. හේතුව අපි මේ මාර්ගයේ ගියේ නැති නිසා, ඒක ප්‍රත්‍යක්ෂ නොකරපු නිසා. එහෙනම් හදේ ඉඳලා මේ රූපය තුලින් අපිට මේ මාර්ගයේ යමු. හදේ ඉඳලා මේ හැම දෙයක්ම අත්හැරලා තිසරණේ සරණ යමු. මෙච්චර කාලයක් කාන්තාව සරණ ගියා, ලෝභයේ සරණ ගියා, ප්‍රත්‍ය සරණ ගියා, රසාවල් සරණ ගියා, මිලමුදල් සරණ ගියා, ගොඩනැගිලි සරණ ගියා, මාන්‍ය සරණ ගියා, ඉතුවක්කාරකමේ උඩඟුකමේ සරණ ගියා, දායකයෝ සරණ ගියා, විහාරාධිපතිකන් සරණ ගියා. මෙච්චර කාලයක් මේ ලෝකයේ හැම සරණයක්ම ගියා, දක්ෂ ලෙස ගියා, පදක් ලැබෙන විදියට, උපාදි ලැබෙන විදියට, තාන්න මාන්න ලැබෙන විදියට ශ්‍රේෂ්ඨ ලෙස සරණ ගියා. හැබැයි ගොඩාක් දුර්වල වුණා තිසරණ සරණ යන්න. එහෙනම් හදේ ඉඳලා මේ අනාර්ය මාර්ගයේ තියෙන සියලුම සරණ ටික අපි අයින් කරලා නිවැරදි ආර්ය සරණ යන්න ඕනේ. තිසරණ සරණ තමයි හදේ ඉඳලා අපි යන්න තියෙන එකම සරණ. රාත් වෙලා පිරිනිවන් පානකම් මම තිසරණ සරණ යන ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවක් කියන එක හැමතක නොකර සිය පවත්න්නට ඕනේ. සෑම මොහොතක් ගානෙම, සෑම අවස්ථාවක් ගානෙම, සෙනෙහක් ගානෙම මේ රූප ධර්මතාවයෙන් අපි අවබෝධ කරගත්ත දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. මේක තුළින් විපස්සනා වඩන්නට ඕනේ. හොඳට ආගන්නට ඕනේ. ආගත්ත දේ තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගන්න දේ වඩන්නට පුරුදු පුහුණු කරන්නට ඕනේ. පුරුදු පුහුණු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. විපස්සනාව තමයි මේ දේශනා කළේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මේ දේශනා කළේ. චතුරාර්ය සත්‍ය තුළින් සතර සටිපට්ඨානය තමයි දේශනා කළේ. එහෙනම් සතර සටිපට්ඨානය මේක තුළින් වැඩුවා. කොහමද පටවිය වශයෙන් දැක්කා? කායානුපස්සනාව වැඩුවා. හැම දේ තුළින්ම ස්පර්ශයක් තියෙනවා. හැම ස්පර්ශයක් තුළින්ම නැවත නැවත දුකක් අටගන්නවා, කෙලෙසයක් අටගන්නවා, ජාති ජරා භව දුක්ඛ ඇදෙනවා. මේක තුළින් අපි වේදනානුපස්සනාව වැඩුවා. හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක දැක්කාම කෙලෙස් පේනවද නැහැ, රූප පේනවද නැහැ. හැම දෙයක්ම ඇති වෙලා පැවතිනවායි කියලා කියන්නේ රූපේ එක තුළ තියෙනවා නේද? හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා යනවා නම් ඒක තුළ වේදනාවක් තියෙනවා නේද? එහෙනම් මේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවායි කියන එක දකින්නකෙනා ඒ තුලින් රූපයක් දකින්නවා. හැබැයි රූපේ ස්පර්ශ වෙන්නේ නැහැ. වේදනාවකුත් දකින්නවා, වේදනාව ස්පර්ශ වෙන්නේ නැහැ. එයාට ස්පර්ශ වෙන්නේ ධර්මයේ පමණයි. හේතුව ඒ ධර්මය එයා දකින්නේ ඒ ධම්මානුපස්සනාවට අනුව. එහෙනම් මේ විදිහට දකින ආර්ය ශ්‍රාවකයා නැවත දකිනවා මේ විදිහට ජීවිත කාලෙම දකින්නක විඩාවක් නැහැ, වෙන වැඩක් නැද්ද? විවේකයෙන් ඉන්න නැතුව ජීවිත කාලෙම මේ ඇති වෙලා නැති වෙලා යන එක දකිනවා. හැමදේම අනිත්‍ය වෙනවා, අනිත්‍ය වෙනවා කියලා දැකදක මොකද්ද මේ ධර්ම වේසමාන්සිය? නිදාසක් ඇත්තටම නෑ, රාත්මනේ කරනවා, දවුලුත්මනේ කරනවා, හරි විඩාවක් කියලා දැනෙනකොට එයාට තේරෙනවා මේක මම කරන එකක් නෙමෙයි, ඇති වෙන එක ස්වභාවික වෙන එකක්, පවතින එක ස්වභාවික වෙන එකක්, අනිත්‍ය වෙලා නිරෝධ වෙලා යන එක ස්වභාවික වෙන එකක්. මට නඩත්තු කරන්න මොකවත් නෑ, ඒවා ඒ විදිහට යනවායි කියලා එයා ප්‍රත්‍යක්ෂ කරගෙන පුද්ගලයා අතුරුදාන් වෙලා නිරෝධගාමිනී මානසිකත්වයට පත් වෙනවා. දැන් කාන්ත
කාන්තාව දකින්නකොට එයා ඇතිවෙනවා පවතිනවා වයසට යනවා මැරෙනවා දකින්න හේතුව ඒවා යන බව එයා දන්නවා ඒක ස්වභාව ධර්මය විසින් කෙරෙන බවත් දන්නවා ඒ ධර්මතාවයේ ලෝකේ හැම තැනම තියෙනවා මමත් ඒ ධර්මතාවයට එකඟ වෙලා ඉන්නේ මමත් ඒ ධර්මතාවයට අනුව පිරිණිවන් පානවා ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා හැම දෙයක්ම පැවතිලා හැම දෙයක්ම ජීර්ණ වෙලා වයසට ගිහිල්ලා හැම දෙයක්ම මරණයට පත් වෙනවා විනාශයට පත් වෙනවා මෙන්න මේ ධර්මතාවය අපිට මෙනෙහි කරන්න මොකවත් නැහැ ඒක නඩත්තු කරන්න මොකවත් නැහැ සිහි කරන්න පුරුදු පුහුණු කරන්න මොකවත් නැහැ ඒවා මේ ලෝකේ පටන් ගත්ත කාලේ ඉඳලාම ඒක ඉවර වෙන කම්ම පවතින ධර්මතාවයක් ඒ පවතින ධර්මතාවයේ තමන් බවට දැකලා තමනුත් ඒ ධර්මයේ කොටසක් බව දැකලා මේ ලෝකේ මොකද්ද වෙන්නේ ඒක තමයි මට වෙන්නේ මට කුමක් සිදුවෙමින් පවතිනවද ඒක තමයි මේ ලෝකයට වෙන්නේ ස්වාමිනි මාරාතන් වංශ ඔබ වහන්සේට කුමක් සිද්ධ වෙනවද ඉපදුනා දැන් මං ජීවත් වෙලා ඉන්නවා දවස ගානේ සෙනෙහන් සෙනෙහක් ගානේ වයසට යනවා ඒ වයසට යෑමත් එක්ක ලෙඩ වෙනවා කවදරි දවසක පිරිණිවන් පානවා එහෙනම් මට කුමක් සිද්ධ වෙනවද මේ ලෝකේ පණ ඇති පණ නැති කියන සෑම වස්තුවකටම ජීවියෙකුටම ඒ දේ සිද්ධ වෙනවා ලෝකයට කුමක් සිද්ධ වෙනවද ඒක මේ මොහොතේ මේ සෙනෙහේ මට සිදුවෙමින් පවතිනවා එහෙනම් මමයි විශ්වයයි දෙකක් නෙමෙයි එකයි සතර මා භූතයයි මමයි දෙකක් නෙමෙයි එකයි ඒ රූපයයි මේ රූපයයි එකයි ඒ වේදනාවයි මේ වේදනාවයි එකයි ඒ පවතින ධර්මතාවයයි මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතින ධර්මතාවයයි දෙකයි එහෙනම් බඹයක් විතර උස තියෙන කය අවබෝධ කරගත්තාම ලෝකය තේරෙනවා වැටෙනවා ලෝකය අවබෝධ කරගත්තාම කය වැටෙනවා දෙක එකක් වශයෙන් දැක්කා එදා ඒ අනාගාමී ඵලයටපත් වුණා දෙකම එකයි නම් දැන් දෙකේම වෙන්නේ එකම ධර්මතාවයක් නම් එකම ක්‍රියාකාරී ස්වභාවයක් නම් වෙනස් කරන්න කිසිම හේතුවකුත් නැත්නම් වඩන්න කිසිම දෙයක්වත් නැත්නම් හැමදේම ඉබේ සිද්ධ වෙලා නිරෝධ වෙලා යනවා නම් පුද්ගලයෙකුත් නඩත්තු කරන්න නැත්නම් උන්වහන්සේ නිස්සබ්ද වෙලා හම්බෙන දෙයක් වළඳලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා කිසිම දෙයක් කරන්නේ නැහැ කෙරෙන දේ දිහා බලාගෙන ඉන්නවා උන්වහන්සේට අදහසක් නැහැ කිසිම දෙයක් පිළිබඳව ප්‍රාර්ථනාවක් නැහැ කිසිම දෙයක් පිළිබඳව ඇලීම ගැටීමක් නැහැ හේතුව ඒ ඇලීම ගැටීමත් මම තමයි පුද්ගලයෙක් නැති නිසා ඒකටත් ප්‍රතිචාර දක්වන්නේ මෙන්න මේ මානසිකත්වයේ රූපය තුලින් දකින්නට ඕනේ අපි මෙච්චර කාලයක් රූපේ දැක්කට කිසිම රූපයක් දැකලා නැහැ රූපේ කියන්නේ මොකද්ද කියන එකත් අපිට වැටහිලා නැහැ මේ ලෝකේ හැමදාම රූප දැක්කා කියලා අර කාන්තාව දැක්කා අර ගා දැක්කා සේනාසනේ දැක්කා කඩසිවුරක් දැක්කා පාත්‍රයක් දැක්කා ලස්සන වර්ගයේ අලුත්ම තාක්ෂණයේ වාහනයක් දැක්කයි කියලා රටේ නැති පුරසාරම් දොඩොඩොඩ හිටියා රූපේ කියන්නේ කුමක්ද කියන එක මේ දක්වා නොදක්කා වෙන්න පුළුවන් එහෙනම් දැන් ඉඳලා නිවැරදි රූපේ දකින්නට ඕනේ මීට වඩා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් මේ කියන ධර්මයේ වඩා යමක් දකින්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් හේතුව අපට වඩා දක්ෂ අය අපට වඩා පාරමී පිරිච්ච කට්ටිය අපට වඩා ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ ඉන්නවයි කියලා දැක්කාම අපට තේරෙන දේ තුලින් යම්කිසි මුලාවක් අටගන්නේ නැත්තම් මට මේ දේවල් පේනවා මට මේ දේවල් තේරෙනවා දැන් ඉස්සර වාගේ නෙමෙයි මේ හැම දෙයක්ම අර කියන කර්මයට අනුව අර කියන ධර්මයට අනුව මට තේරුම් ගන්න පුළුවන් දකින්න පුළුවන් කිව්වාම ඒක තුලේ මාන්නයක් ඇති වෙන්නේ නැද්ද? උඩඟුකමක් ඇති වෙන්නේ නැද්ද? ආහංකාරකමක්, ඉතුවක්කාරකමක් ඇති වෙලා මිත්‍යා දෘෂ්ටියක් නැවත අපි තුල අටගන්නේ නැද්ද? එහෙනම් මේ දේවල් මට පේන්නේ මගේ ප්‍රඥාවට අනුව. එහෙනම් මීට වඩා පේන කට්ටිය ඉන්නවා, මීට වඩා තේරෙන කට්ටිය ඉන්නවා, මීට වඩා විග්‍රහ කරන්න දක්ෂ කට්ටිය ඉන්නවා, මීට වඩා ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ ඉන්නවයි කියලා දැනෙනකොට ඒක නිතරම නියතමානිව තේරුම් ගන්නකොට, නියතමානිව පිළිගන්නකොට අවංකව ඒ බව දැනගෙන එයා කීකරු වෙලා යටත් වෙලා මේ නාම රූපවල ජීවත් වෙනකොට එයා ඒකාන්ත වශයෙන්ම පිරිණිවන් පාණ්ඩ සුදුසුකම ලබනවා එයා භාග්‍යතුන් වහන්සේගේ ඥානවලින් ඉපදිච්ච ආර්ය ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා එහෙනම් අපගේ අඩුපාඩු නිවැරදි කරගමු හදේ ඉඳලා පංච උපාදාන ස්කන්ධේ රූප ධර්මතාවය හරියට තේරුම් ගනිමු හරියට තේරුම් අරගෙන නිවැරදි සම්මාව අපි වඩමු මෙච්චර කාලයක් දැක්කා දැක්ක පමණයි කියන අවබෝධය නිවැරදි එකක් නෙමෙයි හැම දෙයක්ම කර්මයට අනුව දැක්කා නිවැරදි එකක් නෙමෙයි හැම දෙයක්ම හේතුඵල ධාමයට අනුව දැක්කා නිවැරදි එකක් නෙමෙයි හේතුව සතර සටිපට්ඨානේ නම් ඒකායන මාර්ගය සෑම රූපයක් තුලින්ම සතර සටිපට්ඨානේ දැක්ක නෑ නේද හැම දකින රූපයක් තුලින්ම කෙලෙස් නිර්මාණය වෙනවා මට විද්‍යාව නැති හැම තැනම අන්න ඒ අවිද්‍යාව තුලින් අර කෙලෙස් ටික මන් තුල රිංගලා පදිංචි වෙලා ඒක නැවත නැවත මතුවෙලා භවගාමි කරනවා අනාර්ය කරනවා කෙලෙස් වලින් මාව පුරවලා නැවත නැවත මේ ලෝකේ ජාති ජරා භව වලට මාව උරුමකාරී කරනවා මේ දුර්වලකම් අපි තුල තිබුණා මේ වෙනකොටත් පවතිනවා එනා රූපේ නිවැරදි ලෙස දැක්කේ නැ දැන් ඉඳලා නිවැරදි ලෙස සතර සටිපට්ඨානේ රූපේ දකින්නට ඕනේ සතර සටිපට්ඨානේ ශබ්දය අසන්නට ඕනේ සතර සටිපට්ඨානේ රසේ ස්පර්ශ කරන්නට ඕනේ සතර සටිපට්ඨානේ ගන්ධේ ස්පර්ශේ කරන්නට ඕනේ සතර සටිපට්ඨානේ පොට්ටබ්බේ ස්පර්ශේ තේරුම් ගන්නට ඕනේ සතර සටිපට්ඨානේ චෛතසිකේ දකින්නට ඕනේ හැම ආයතනයක්ම සතර සටිපට්ඨානේ දකින්න පුළුවන් නම් අන්න එයා රාහත් වෙලා පිරිනිවන් පාන උත්තමයෙක් එයාට කියන්න පුළුවන් ඒකාන්ත වශයෙන්ම මේක මගේ අවසාන භවය මම පිරිනිවන් පාන භවය කියලා එහෙම නැත්නම් අනිත් හැමෝම තවත් භවයක් හරි දෙකක් හරි අනිවාර්යෙම ඉදිරියට යනවා හේතුව තාම ඉපදෙන ක්‍රමයක් තියෙනවා තාම කෙලෙස් හැදෙන ක්‍රමයක් තියෙනවා භවගාමි පැවත්මක් එයා තුල තාම සැඟවිලා ක්‍රියාත්මක වෙනවා එනම් මේ කමඨාන ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගන්නට ඕනේ රූප ධර්මතාවය ප්‍රත්‍යක්ෂ දැනුමෙන් යුක්තව අපි මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ අපේ මිනිස්සුත් බව එක තප්පරයක්වත් විනාශ කරන්න එපා නිකරුණේ ගෙවන්න යන්න එපා කාලය කාලා ඒ කාලය කාපු කාලකන්ණි බවට පත් වෙන්න එපා අපේ ජීවිතය අර්ථමත් වෙන්නට ඕනේ ලබාවු මිනිස්සුත් බවේ වටිනාකමෙන් පලනෙලන්නට ඕනේ එක තප්පරයක්වත් මිනිස්සුත් බවේ නිකරුණේ ගෙවන්න එපා සතර සතිපට්ඨානේ වඩන්න හැම රූපයක් තුලින් මේ ධර්මතාවය පුරුදු කරන්න සියලු කෙලෙස් නිරෝධ කරලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාග්බෝධයෙන් පිරිනිවන් පාන්නට මේ රූපය තුලින් අවබෝධ කරගත්තා වූ ධර්මය කමඨාන මේ තුලින් අපිට තේරුම් ගත්තා වූ දැනුම ප්‍රඥාව අපගේ පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.